නිර්වාණ සරණයි. අද 2017 වර්ෂයේ අගෝස්තු මාසයේ 29 වෙනිදා සතියේ අඟහරුවාදා දවසේ ඉතින් සතිය අඟහරුවාදා දින යන්නේ අපි පසුගිය සති කිහිපේ පුරාම අපි තුවාසා ලැබුණා පූජ්ජපාද අලව්වේ අනුමුදස්සී ස්වාමීන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට. ඉතින් අද දවසේදී උන්වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ. එසේ නමුත් උන්වහන්සේ මද අසනීපතත්වයෙන් සිටින නිසා සාකච්ඡා මුලදී සම්බන්ධ වෙන්න හැකියාවක් නැති බවයි අපිට දැනගන්න ලැබෙන්නේ. එසේ නමුත් උන්වහන්සේ සම්බන්ධ වෙනවා සාකච්ඡාව අතරතුර කියලා විශ්වාස කරනවා. නමුත් කල්යාණ මිත්‍රයන් බොහෝ විස්සක් එක්තු තියෙන නිසා අපි සාකච්ඡාව ආරම්භ කරනවා ආචාර්ය කෝගලගේ මෙතුමා නතුරු අපිට මෙතන කිප දෙනෙක් ඉන්නවා අපිට සාකච්ඡාව පිළිසිට ගෙන යන්න උපකාර කරන්න පුළුවන් පිරිස්. ඒ නිසා ඉතින් මම ඊටම ගෞරවයෙන් ආචාර්ය රවි කෝගලගේ මෙතුමාට ආරාධනා කර සිටිනවා අද දවසේදී ධර්ම දේශනාව ආරම්භ කරන්න ලෙස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාටම. මං හිතුවා අපි හැම දෙනාටම ප්‍රායෝගිකව වැදගත් වෙන පැත්තක් අපි කතා කරමු කියලා ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනකන් ආනාපාන සති භාවනාව ගැන ප්‍රායෝගික පැත්ත එක මේ සූත්‍රවලට අදාළව. ඒකෙදී මං හිතන්නේ මේ හැම කෙනෙක්ම වගේ වඩන උත්සාහයක්වත් කරලා තියෙන භාවනාවක් ආනාපාන සතිය. ඒකේ අපිට සූත්‍රවලින් හොයාගෙන යනකොට දකින්න ලැබෙනවා එකක් තමයි මේක ඉන්නේ සතර සතිපට්ඨානයේ එන එක කමඨහනක්. කායනුපස්සනාව යටතේ තියෙන ප්‍රධාන කමඨහනක් ආනාපාන සතිය. එතකොට අපිට මේ සතිපට්ඨාන සූත්‍රයෙන් මොකද්ද මේ ගැන කියන්නේ? ඊළඟට ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ තියෙන උපරිපන්නාසක එහෙම නැත්නම් තුන්වෙනි පොතේ අනුපද වග්ගයේ තියෙන ආනාපාන සති සූත්‍රය. ඒ දෙකට අදාළව අපි මේක ටිකක් තවදුරටත් විමසලා බලන්න. ඉතින් මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් ගක් අය අහලා තියෙනවා ප්‍රගුණ කරනවා අපි මෙතන නුවණින් විමසන්න ඕන බුද්ධ දේශනාවේ තියෙන්නේ මොනවද කියන එක ඒ පැත්තෙන් විමසන්න හිතාගෙන. මොකද මේකේ දැන් සමහර සූත්‍ර කීපයක් තියෙනවා මේ සංයුක්තනිකාය ආනාපාන සති වග්ගයේ කියන කොටසේ එන විශේෂයෙන් අරිට්ඨ සූත්‍රය කියන එකේදී හැම බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් එතන අහනවා ඔබ වහන්සේලා මේ ආනාපාන සතිය වඩනවාද කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ අපි බොහෝ කොට බොහෝ සෙයින් මේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද ඔය ආනාපාන සතිය වඩන්නේ කියලා. එතෙන්දී අරිට්ඨ කියන ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා මම මේක ප්‍රගුණ කරන්නේ මෙන්න මේ විදිහටයි. මං සිහියෙන් හුස්ම දිහා බලාගෙන ඉන්නවා. සෝසතෝ වස්සසති සෝසතෝ තස්සසති. ඒ වගේම අතීත කාමයන්ගෙන් වෙන්ව අනාගත කාමයන්ගෙන් වෙන්ව වර්තමානයේ මේ හුස්මට සිහිය පිහිටගෙන ඉන්නවා. ඊළඟට ද්වේෂයන්ගෙන් තොරව මේ හුස්මට සිහිය පිහිටගෙන ඉන්නවා කියලා උන්වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ ආනාපාන සතිය වඩන හැටි. ඉතින් අපි මෙතෙන්දී බලන්න ඕන අපි ආනාපාන සතිය වඩනකොට සමහර විට මේ වගේ මට්ටමකට එන්න පුළුවන්. අතීත කාමයන්ගෙන් වෙන්ව අනාගත කාමයන්ගෙන් වෙන්ව ඊළඟට ද්වේෂ සහගත සිතුවිලිලින් වෙන්න වර්තමානයේ සිහියෙන්ම හුස්ම ගන්නවා සිහියෙන්ම හුස්ම හෙලනවා කියන මට්ටම. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අරිට්ඨ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා අරිට්ඨ එහෙම වඩන ආනාපාන සතියක් තියෙනවා මම නැහැයි කියන්නේ නැහැ. එහෙම වඩන ආනාපාන සති භාවනාවක් තියෙනවා මම ඒක නැහැයි කියන්නේ නැහැ. හැබැයි මේ මේ ශාසනේ ආනාපාන සතිය වඩන්නේ මෙන්න මෙහෙමයි කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් එතන හරි වැදගත් තැනක් තියෙනවා. ආනාපාන සති භාවනාව අපි දන්නා බුදුරජාණන් වහන්සේට කලිනුත් ඉන්දියාවේ තිබුණා. සිද්ධාර්ථ කුමාරයා කාලෙත් ඒ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරපු බොහෝ පිරිසක් හිටියා. ඊළඟට බුද්ධ කාලෙත් හිටියා, ඊට පස්සෙත් අද කාලෙත් ඉන්නවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා නම් එහෙම වඩන ආනාපාන සතියකුත් තියෙනවා. මේ ශාසනයේ ආනාපාන සතිය වඩන්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවා නම් එතන අපිට එක දෙයක් තමයි ආනාපාන සතියේ දෙආකාරයක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහකුත් තියෙනවා. එහෙම නැතුව වෙනත් ශාසනවල එහෙම නැත්තම් ඕන කෙනෙකුට වඩන්න පුළුවන් ආනාපාන සති භාවනකුත් තියෙනවා. අපි ටිකක් දක්ෂ වෙන්න ඕන, එහෙම නැත්නම් නොවලින් හොයන්න ඕන මොකද්ද මේ කොහොමද මේ බුද්ධ ශාසනයේ ආනාපාන සතිය වෙනස් වෙන්නේ කියලා. එහෙම නැත්නම් අපි හුඟක් සමහර විට උත්සාහ කරලා අන්තිමට වඩලා තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නුම් කරපු මේ වෙනස් විදිහක ඒ මාර්ගයේ වැඩෙන විදිහ නෙවෙයි නම් සමහර විට අපිටතර අන්‍ය අය වඩපු ආනාපාන සතියම වඩනවා වෙන්න පුළුවන්. තේතෙන්දි තව ටිකක් මතක් කරගත්තොත් ආලාර කාලාම උද්දකාරාම්බුත්ත වගේ අය අපි අහලා තියෙනවා. ඉතින් ඒක හොඳට ආනාපාන සති භාවනාව වඩලා ධ්‍යාන මට්ටමට සිත දියුණු කළා. රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන. ඒ වගේම නොයිකුත් ඉර්ධි බල ලබාගත්තු අය ඒ කාලේ බොහොම සඳහන් වෙනවා මේ ආනාපාන සති භාවනාව තුළින්. එතකොට ඒ ආනාපාන සතියෙන් හුඟක් ලෞකික පැත්තේ දියුණුවක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් අෂ්ට සමාපatti දක්වා වඩන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඉර්ධි බල ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට මේ ඒව කොච්චර තිබුණත් අපි පැහැදිලිව දන්නවා ඒ කාටවත් සෝවන් වෙන්නවත් බැරි වුණා එච්චර ගැඹුරකට මේ භාවනාව වැඩුවොත්. අපේ මං හිතන්නේ හැමෝගෙම ප්‍රාර්ථනාව නැත්නම් අදිෂ්ඨානය බලාපොරොත්තුව වෙන්නේ මේ බුද්ධ ශාසනය ලැබුණ අවස්ථාවේ, ක්ෂණ සම්පත්තිය ලැබුණ අවස්ථාවේ කොහොම හරි මේ ආර්ය මගඵල ලබන ඒ මාර්ගයටවත් වැටෙන්න ඕන කියන ඒ සඳහා උත්සාහයක් දරන පිරිසක් තමයි මං හිතන්නේ අද මේකට රැස් වෙලා ඉන්නේ, මේකට සවන් දෙන්නේ. ඒ හින්දා දැන් ආයේ අපි එමු මෙන්න මේ ආනාපාන සති සූත්‍රයේ. දැන් මං මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන අනුපද වර්ගයේ තියෙන ආනාපාන සති සූත්‍රයේ ඒකේ 149 කියන කොටසේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කතම් භාවිතාච භික්කවේ ආනාපානසති කතම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණිති. ඒ කියන්නේ කොහොම භාවිතා කරන ආනාපාන සතියද, නැත්නම් කෙලෙසක බහුලව භාවිතා කරන ආනාපාන සතියද සතර සතිපට්ඨානේ පරිපූර්ණ කරන්නේ. කතම් භාවිතාච භික්කවේ ආනාපානසති කතම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණිති. යස්මින් සමයේ භික්කවේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. යස්මින් සමයේ භික්කවේ භික්ඛු දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. මේ කොටස් ටික මං හිතන්නේ හුඟක් අයට බොහොම පුරුදු ඇති. දීගං වා අස්සසන්තෝ දීර්ඝව ආස්වාස කරනකොට දීගං අස්සසාමීති පජානාති. දීර්ඝව ආස්වාස කරන බව දැනගන්නවා. දීගං ආපස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දීර්ඝව ප්‍රාස්වාස කරනකොට දීර්ඝ ප්‍රාස්වාස කරන බව දැනගන්නවා. රස්සං වාස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඒ කියන්නේ කෙටි හුස්ම නැත්නම් ඉක්මන් හුස්ම තියෙනකොට එහෙම හුස්මක් ආස්වාස කරන බව දැනගන්නවා. එහෙම හුස්මක් ප්‍රාස්වාස කරන බව දැනගන්නවා. ඒකෙදි ඒ පාළි වචන දෙකේ දෙන්නේ අස්සසාමීති පජානාති පස්සසාමීති පජානාති. ඊට පස්සේ මේ කියන විදිහ ටිකක් වෙනස් වෙනවා. ඊළඟ කොටසේ ඉඳලා සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති. ඊළඟට පස්සම්භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති. පස්සම්භයං කාය සංකාරං පස්සසිස්සාමීති සික්කති. දැන් මෙතන අස්සසාමීති පජානාති එක වෙනස් වෙලා තියෙනවා අස්සසිස්සාමීති සික්කති කියන විදිහට. එතකොට සික්කති කියන්නේ සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ පුහුණුවක් නැත්නම් හික්මීමක් වගේ. එතකොට අස්සසිස්සාමීති සික්කති පජානාති එක ඒ දැනගැනීමක්. එතකොට අස්සසාමීති පජානාති මෙතන එනවා අස්සසිස්සාමීති සික්කති. මෙතන මේ අපි සාකච්ඡා කරන්න ඕන තැනක්. ඇයි මේ අස්ස සාමීති කියලා කිව්වේ පජානාති එකේදී? ඊළඟට සික්කති එකේදී අස්ස සිස්සාමීති කියලා මේක වෙනස් වුනේ. ඒකට පාලි භාෂාව දන්න අය දන්නවා මේක කලින් සාකච්ඡාවකදී මම මතු කළා. අස්ස සාමීති කියන්නේ මේ ඒ ක්‍රියාවේ වර නැගෙන වර්තමාන කාලේ ක්‍රියාව අස්ස සාමීති. ඊළඟට අස්ස සිස්සාමීති කියනකොට ඉස්ස කියන ඒ උපසර්ගය නැත්නම් ඒ කැලලක් එකතු වෙනවා. ඉස්ස කියන කොටස එකතු වෙන්නේ පාළි වර නැගීමේදී අනාගත කාලේ ක්‍රියාවලට. ඒකට මේ අස්ස සිස්සාමීති කියනකොට මේ ක්‍රියාපදයේ හැඟෙන්නේ අනාගත කාලේ වර නැගිලා තියෙන්නේ. දැන් අස්ස සාමීති කියනකොට වර්තමාන කාලේ. ඒතර අස්ස සාමීති පජානාති කියන එක වර්තමාන කාලේ ක්‍රියාවක් එක්ක යෙදිලා තියෙන පජානාති කියන එක. අස්ස සිස්සාමීති සික්කති කියන සික්කති කියන වචනේ යෙදිලා තියෙන්නේ මේ හික්මෙනවා නැත්නම් පුහුණු වෙනවා කියන එක මේ අනාගත කාලේ ක්‍රියාවක් එක්ක. අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති කියන. ඒතර එහෙම කිව්වේ ඇයි කියන එක ටිකක් නොවනින් විමසලා බලන්න වටින තැනක්. ඊළඟට එතනින් එහාට දිගටම ඒ සික්කති පදයේ යෙදෙන්නේ අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති එක්ක. ඒකෙදී දීගං වා රස්සං වා දෙකෙන් පස්සේ යෙදුන වචන තමයි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. ඒ කියන්නේ සබ්බකාය පටිසංවේදී කියන කොටස යෙදෙනවා. ඊළඟට පස්සම් භයං කාය සංකාරං කියන කොටසත් යෙදෙනවා. ඊළඟට මෙන්න මේ ආනාපාන සතිය ওই කොටස් ටික කිව්වට පස්සේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙනවා කායිකානුපස්සී භික්කවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිනා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඒකට මෙන්න මේ විදිහට කායිකානුපස්සීව භික්ෂුවක් විහෙරණය කරනකොට තස්මින් සමයේ භික්ඛු විහෙරති කොහොමද? ආතාපි සම්පජානෝ සතිනා. එතන වචන තුනක් කියදෙනවා ආතාපි සම්පජාන සතිනා. ඒකට මොකද්ද වෙන්නේ? විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. විනය කියන්නේ අතහැරෙනවා. ලෝකයේ අභිජ්ජා දෝමනස්සං දැඩි ලෝභ දෝමනස් ගති අතහැරෙනවා මේ ලෝකයේ. ලෝකේ කියන්නේ මොකද්ද කියන එක ඊළඟ වාක්‍යෙදි තියෙනවා. කායේසු කායඤ්‍යතරාහං භික්ඛවේ එවං වදාමි යදිදං අස්සාස පස්සාසං. කායේසු කායඤ්‍යතරාහං භික්ඛවේ එවං වදාමි. ඒ කියන්නේ කය කියලා යම්කිසි කොටස් තියෙනවා නම් කය කියලා යම් කිසි දේවල් ටිකක් තියෙනවා නම් අන්න ඒවයි එක්තරා කොටසක් තමයි එවං වදාමි යදිදං අස්සාස පස්සාස. මේ ආස්වාස ප්‍රස්වාස කියන එක එතකොට ඒ කය කියලා ගන්න කොටස් වලින් එක්තරා කොටසක්. එතකොට මෙන්න මේ කියපු ටික එතකොට පැහැදිලිව අපිට පේනවා මේ ආනාපාන සති ආයනුපස්සනා කොටස මොන ටිකද දීගංවා කියන එක රස්සංවා කියන එක සබ්බකාය පටිසංවේදී කියන එක පස්සම්බයං කාය සංකාරං කියන කොටස. එතෙන්ට එනකන් වැටෙන්නේ කායනුපස්සනාවට. ඊළඟට ඒකත් තවදුරටත් ඒක පැහැදිලි කරලා තියෙනවා කායේසු කායඤ්ඤතරාහං භික්ඛවේ. මේ කය කියලා ගන්න කොටස් තියෙනවා නම් ඒවයි එක්තරා කොටසක් තමයි. ඒවං වදාමි යදිදං අස්වාස ප්‍රස්වාස. මේ ආස්වාස ප්‍රස්වාසයේ කියන එක. තස්මාතිහ භික්ඛවේ කායේ කායනුපස්සී තස්මින් සමේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඔන්න ඔය විදිහට භික්ෂුවක් කායෙහි කය පිළිබඳව බලමින් ඉන්නකොට තස්මින් සමේ භික්ඛු විහෙරති කොහොමද ආතාපි සම්පජානෝ සතිමා කියන කරුණු තුනම යෙදෙනකොට මොකද වෙන්නේ? විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කය කියන ලෝකෙහි ඇලීම් ගැටීම් දුරු වීමක් වෙනවා. ඊළඟට ඊළඟ කොටසට යනකොට යස්මින් සමයේ භික්කවේ භික්කු පීති පටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති පීති පටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති සුඛපටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. එතකොට පීති පටි සංවේදී කියන එක කියනවා සුඛපටි සංවේදී කියනවා. ඊළඟට චිත්ත සංකාර පටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්ත සංකාර පටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. චිත්ත සංකාර පටි සංවේදී කියන කොටස කියනවා. ඊළඟට පස්සම්බහං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්සම්බහං චිත්ත සංකාරං පස්ස සිස්සාමීති සික්කති. ඊට පස්සම්බහං චිත්ත සංකාරං කියලා කොටසකුත් කියනවා. ඒක කියලා ඊළඟට සඳහන් වෙන්නේ වේදනාසු වේදනානුපස්සී භික්කවේ තස්මින් සමේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අර වචන ටිකමයි වෙනස් වෙන්නේ වේදනාසු වේදනානුපස්සී කියලා. ඒකම තව විස්තර කරන වේදනාසු වේදනාඤ්ඤතරාහං භික්ඛවි එවං වදාමි යදිදං අස්සාස පස්සාසානං සාදුකං මනසිකාරං. එතකොට මෙන්න මේ වේදනා කියලා යම් කිසි කොටස් වර්ගයක් තියෙනවා නම් ඒකේ එක්තරා කොටසක් තමයි මොකද්ද මේ යදිදං අස්සාස පස්සාසානං සාදුකං මනසිකාරං. අස්සාස ප්‍රාස්වාසය ගැන මනවින් මනසිකරණය කිරීම. වේදනාසු වේදනාඤ්ඤතරාහං භික්ඛවේ එවං වදාමි යදිදං අස්සාස පස්සාසානං සාදුකං මනසිකාරං. එතකොට මේ වේදනානුපස්සනා කොටසට දාලා තියෙන්නේ පීති ප්‍රතිසංවේදී කියන එකයි සුඛ ප්‍රතිසංවේදී කියන එකයි චිත්ත සංකාර ප්‍රතිසංවේදී කියන එකයි පස්සම්බයං චිත්ත සංකාරං කියන කොටසයි. තස්මාතිහ භික්ඛවේ වේදනාසු වේදනානුපස්සී තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒ ටික පැහැදිලි කරපු හින්දා මම ඒ ටික ටිකක් ඉක්මනට යනවා. ඊළඟ කොටස යස්මින් සමේ භික්කවේ භික්ඛු චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්තපටි සංවේදී කස්ස සිස්සාමීති සික්කති. ඊළඟට අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. ඒ විදිහට අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්කති සමාදාහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති සමාදාහං චිත්තං පස්ස සිස්සාමීති සික්කති විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්කති විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්කති. ඔය කියපු කරුණු ටික ඒක කෙටි කරලා ගත්ත චිත්තපටි සංවේදී කියන එකක්. ඊළඟට අපි අභිප්පමෝදයං චිත්තං කියන එක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි සමාදාහං චිත්තං කියන එක. හතරවෙනි එක විමෝචයං චිත්තං පස්සසිස්සාමීති. ඒ කොටසට කියනවා චිත්තේ චිත්තානුපස්සී භික්කවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එතකොට මේක චිත්තානුපස්සනා කොටසට තමයි දාලා තියෙන්නේ චිත්තේ චිත්තානුපස්සී. එතන විශේෂ කරුණක් ඊළඟට සඳහන් වෙනවා නාහං භික්කවේ මුක්තස්සතිස්ස අසම්පජානස්ස ආනාපානස්සතින් වදාමි. නාහං භික්කවේ මුක්තස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසතිය වදාමි. මේ ආනාපාන සතිය කරන්න කියන්නේ නැහැ කාටද? මුත්තස්සතිස්සයි අසම්පජානස්සයි. ඇත්තට මුත්තස්සතිස්ස කියන එක සිහි මුලා වුණ සතියක් මුත්තස්සතිස්ස. ඊළඟට අසම්පජානස්ස සම්පජානේ අනිත් පැත්ත. ඒ කියන්නේ නුවණ නැති කෙනාටයි සිහි මුලා වුණ සිහියක් තියෙන කෙනාටයි මේ ආනාපාන සතිය වදාරන්නේ නැහැ. හැබැයි මෙතන අපිට විශේෂයෙන් සඳහන් කරන්න වෙනවා මේ කොටස කියන්නේ මෙන්න මේ කියපු චිත්තානුපස්සනාව කොටස. චිත්තේ චිත්තානුපස්සී කියන කොටසදී. ඔය කතාව කිව්වේ නැහැ කායානුපස්සනා කොටසදී කිව්වෙත් නැහැ. වේදනානුපස්සනා කොටසදී කිව්වෙත් නැහැ ආනාපාන සතියේදී. චිත්තානුපස්සනා කොටසදී තමයි මේ නාහම් භික්කවේ මුත්තස්සතිස්ස සම්පජානස්ස ආනාපානස්සතින් වදාමි කියලා කියන්නේ. ඊළාට තස්මාතිහ භික්කවේ චිත්තේ චිත්තානුපස්සී තස්මින් සමේ භික්කු විහෙරති ආතාපි සම්පජානස්සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒ වගේම ඊළඟ කොටස ධම්මානුපස්සනාව. ඒකෙදිත් අර විදිහටම වචන ටික එනවා. අනිච්චානුපස්සී කියන එක එනවා, විරාගානුපස්සී කියන එක එනවා, නිරෝධානුපස්සී කියන වචනේ, ඊළඟට පටිච්චසමුප්පාදානුපස්සී කියන ටික. ඒ ටිකට සඳහන් වෙන්නේ ධම්මේසු ධම්මානුපස්සී භික්කවේ කස්මින් සමේ භික්කු විහෙරති ආතාපි සම්පජානෝ සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එතකොට ඒක ධම්මානුපස්සනාවට. සෝයම් තං අභිජ්ජා දෝමනස්සානම් පහනං තං පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජූපෙක්කිතා හෝති. තස්මාතික භික්කවේ ධම්මේසු ධම්මානුපස්සී තස්මින් සමේ භික්කු විහෙරති ආතාපි සම්පජානෝ සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒවම් භාවිතාකෝ භික්කවේ ආනාපාන සති. ඒවම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. මෙන්න මේ විදිහට ආනාපාන සතිය භාවිතා කළොත්, බහුලව භාවිතා කළොත් චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. එතකොට සතර සතිපට්ඨානේ පරිපූර්ණේ වෙන්නේ මෙන්න මේ විදිහට ආනාපාන සතිය වැඩුවොත් කියන එක එතන විශේෂයෙන් සඳහන් වෙනවා. ඒවම් භාවිතාකෝ භික්කවේ ආනාපාන සති. එවම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. එතකොට අනවයේ සතර සතිපට්ඨානේ වැඩෙන විදිහට කොහොමද ආනාපාන සතිය වඩන්නේ කියන එක ඒ ආනාපාන සති සූත්‍රයේ ඒ මූලික කොටස 149 පරිච්ඡේදෙදී එන්නේ මේ විදිහට. ඉතින් මෙතන විශේෂයෙන් අපිට සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ නැති ඒවා ටිකක් මතකලේ එකක් තමයි අර අස්ස සාමීති පජානාති ඉඳලා අස්ස සිස්සාමීති සික්කති විදිහට ඒ වචන වෙනස් වෙන්නේ ඇයි කියන එක හොයන්න ඕන. ඊළඟට මේ නාහම් භික්කවේ මුත්තස්සතිස්ස සම්පජානස්ස ආනාපානස්සතින් වදාමි කිව්වේ චිත්තානුපස්සනා කොටසේදී. ඇයි එහෙම සඳහන් කරන්න ඇත්තේ? ඇයි ඒක කායනුපස්සනාවේදීම දැම්මේ නැත්තේ? නැත්තං වේදනානුපස්සනාවේදී දැම්මේ නැත්තේ කියන ඒ කරුණු අපි මූලිකව සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතෙනවා. ඊට පස්සේ අපි එතනින් එහාට ඊළඟ කොටසට යන්න පුළුවන්. මේ ආනාපාන සතිය කොහොමද ඊළඟට මේ සතර සතිපට්ඨාන වඩාගෙන සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන විදිහට වඩන්නේ ඊළඟ කොටසේදී ඒක විස්තර කරනවා. අපි එකට යන්න කලින් මොකද මෙතෙන්දී පැහැදිලි වෙනසක් තේනවා. ආනාපාන සතිය සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහට කරන එකයි සප්තබොජ්ජංග වැඩෙන විදිහට වඩන හැටි. අපි යන්න මේ දෙක විශේෂයෙන් නුවණින් විමසන්න ඕන කරුණු කියලා මට හිතෙනවා. මොකද එහෙම නැත්නම් අපි කර අන්‍ය තීර්ථකයන් වඩපු ආනාපාන සතියම වඩලා බුදුදහම කියලා හිතාගෙන සමහර විට මේ ලැබුණු අවස්ථාව මගහැරිලා යන්න පුළුවන් ඒ භයානක තත්ත්වයක් තියෙන නිසා. අපි මේ කරුණු ටික ගැන ටිකක් සාකච්ඡා කරන්න බලමු අපේ කල්යාණ මිත්‍රයන්ගේ තියෙන අදහස් අරගෙන. තෙරුවන් සරණයි. අනිතන කාට හරි මනා හරි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ සූත්‍රයේ සලකල බලනකොට පොගලගේ මහත්මයා මතු කරා වගේ මුත්තස්සතිස්ස අසම්පජානස්ස කියන කොටස් දෙකට ඇයි ආනාපාන සතිය පනවන්න බැරි කියන තැන අර චිත්තානුපස්සනාව කොටස ඇතුළේදීලා තියෙන්නේ. බාහිරින් බලනකොට හිතෙනවා දැන් හුස්ම රැල්ලගෙන බලනකොට අපි දන්නවා දීර්ඝ හුස්මක් බව දැනගන්න එකත් ඒ වගේ කෙටි හුස්මක් බව දැනගන්න කාලී වශයෙන් ගත්තාම ඒවා ඉතාමත්ම පටන් ගන්න සත්‍යයටදිම මේ රළු ගොරෝසු මට්ටමින් තමයි කෙනෙකුට ඒ කොටස් ටික දැනෙන්න පටන් ගන්න. එතකොට යම් කිසි විදිහකින් ඒක ශරීරයේ ස්පර්ශ වීමක් හරහා දැනෙන දේවල්. ඒ වගේම අපි සබ්බ කාය පරිසංවේදී කියන තැන අපි දන්නවා හුස්ම ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන තන ස්පර්ශ වෙමින් පැවිදිලා ඒ ස්පර්ශය ඉවර වුණාම අපි දන්නවා එතකොට සම්පූර්ණයෙන්ම ඒ හුස්ම රැල්ල ඇතුළට ගන්න හුස්ම රැල්ල අවසන් වුණා කියලා. ඒ වගේම පිටතට යන තැනත් ඒ ස්පර්ශය හටගෙන ඒ පැවති පැවති තිබිලා ඉදිරි ඉලා වාසි ඉවර වෙන බවත් හේරෙත් කල්හරි මයික් එකක් කරලා. ඉතින් ඒ වගේ රළු ගොරෝසු මට්ටමින් දැනගන්න කොටසක් තමයි ඇත්තටම විශේෂම කායානුපස්සනාවේ අර ඒ ආනාපානසතියේ මුල් කොටසෙන් පැහැදිලි වෙන්නේ කියලා හිතෙනවා. නමුත් මේ චිත්තානුපස්සනාවට එනකොට මේ ධර්මතා ඉතාමත්ම ක්ෂණිකව වෙනස් වෙන. ඒ කියන්නේ මේතන සිතගෙන හිතන්නේ අර වගේ රූප කොටසක් බලාගෙන එහෙමත් නැත්නම් රූප කොටසකට අවධානය යොමු කරමින් නෙවෙයි ඒ දෙක අත්දකින්න වෙන්නේ. තමන්ගේම හිත වැඩ කරන ආකාරය අනුව තමයි ඒ ටික ඒ සිත ගැන බලන්න වෙන්නේ. ඒක ඊට වඩා බොහොම සූක්ෂමයි. ඒ කියන්නේ මේක ඉතාමත්ම සිත තමයි අපිට ඉතාමත්ම වේගයෙන්ම දුවන යන්ත්‍රය හැටියට මේ ලෝකේ හම්බ වෙන්නේ. ඒ තරම් වේගයෙන් දුවන එකක් ගැන හිත රඳව ගන්න, ඒ හිත ගැන හිතන්න, ඒ හිතේ තියෙන කරුණු ගැන දැනගන්න විශේෂ සී බුද්ධියක් තියෙන්න ඕන කියලා හිතෙනවා. ඒ හින්දාද කියලා හිතනවා මේක විශේෂයෙන්ම මෙතන සඳහන් කරන්න හේතු උනේ. මම හිතා වෙනත් බොහෝ ආකාරයක මේ දිහා බලන්න මේ මතක් වෙච්ච හැටියටයි සඳහන් කරේ. සර්වන් සර්ණයි.
ඔව් ඒක මං හිතන්නේ හොඳ වැදගත් අදහසක් කියලා මං හිතනවා. මං හිතන්නේ තුමා මතු කළේ දැන් අපි කායानुපස්සනාව ටිකක් රළු මට්ටමක කරන්න පහසුවක් තියෙනවා. මොකද ඒක වෙනස් වෙන වේගයේ සිතත් එක්ක බලනකොට බොහොම අඩුයි. සිත ඊට වඩා බොහොම වේගවත්. ඉතින් සිත තියලා නැති වෙන එක දකින්න සූක්ෂම මනසක් ඕන වෙනවා. ඒ නිසා ද මේ මුක්තස්සති නැත්නම් සම්පජානස් යන කොටස් දෙක යෙදුනේ කියන එක ඒක හොඳ අදහසක්. එතන හැබැයි මට ටිකක් මතු කරන්න වෙනවා මේක දැන් අර ආනුපස්සනාව එක්ක ගත්තාම නම් ඒ කරුණ ගැලපෙනවා. හැබැයි මේ කතාව වේදනානුපස්සනාවෙදිත් කියලා නැහැ. ඒකට ඒ කය කියන රූප මට්ටම විතරක් නෙමෙයි වේදනා ආනාපාන සතියේ වේදනානුපස්සනා කොටසෙදිත් ඒක යෙදිලා නැහැ. මේක යෙදිලා තින්නේ මේ සිත يعني චිත්තානුපස්සනාවෙදිම තමයි. ඒකට අපිට අර වේදනාව එක්ක බලනකොට කම්පයා කරලා බලන්න වෙනවා ඒ අදහසම ගන්න පුළුවන්ද කියලා. ඒක නිකන් මට හිතෙන අදහසක් මම මතු කළේ. අපි රටහරි අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අදහස් ප්‍රකාශ කරන්න මේ සම්බන්ධවයි අපි කියපු මෙතන කරුණු දෙකක් මම මතු කළා. එකක් මේ ඇයි මුත්තස්සත්විස්ස අසම්පජානස් කතාව චිත්තානුපස්සනාව කොටසේදී යෙදුනේ කියන එක. ඒ ගැන එක අදහසක් අත්නා. ඒක ගැන තව අදහස් මතු කරන්න පුළුවන්. අනිත් එක තමයි අර අස්සසාමීති වර්තමාන ක්‍රියාව පුරි ඊළඟට අස්සසිතාමීති කියන අනාගතයෙන් වරණගෙන ක්‍රියාව පුරි යෙදුනේ කියන කරුණු දෙක තමයි අපි දැනට සාකච්ඡා කරගෙන යන්නේ. මේ සම්බන්ධව මොනවහරි අදහස් තියෙනවා නම් කරන්න බලන්න පරිගම් කරන්න.
සරණයි මහාචාර්යතුමා බොහොමකින් ඔබතුමාගේ පැහැදිලි කිරීමට දැන් මේ සූත්‍ර දේශනාවේ පටන් ගන්න තැනම දීගං මා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති ඒ වගේම පස්සසාමිති පජානාති ඒ රස්සං වාක්‍යයේ හොටත් එහෙමයි පජානාති කියලා. නමුත් සබ්බකාය පටිසංවේදී කියන තැනට එනකොට ඒක සික්කති වශයෙන්. එතකොට දැන් පජානාති කියනකොට ඒක දැනගන්නවා, දැනගෙන ආස්වාස කරනවා, ප්‍රසවාස කරනවා දිග කොට වශයෙන්. ඊළඟට සබ්බකාය පටිසංවේදී වෙනකොට ඒක සික්කති කියන විදිහට තමයි සඳහන් වෙලා තියෙන දේශනාවේ තියෙන්නේ. එතනත් මට හිතෙනවා වෙනසක් ඇති කියලා. ඒ වෙනකොට හිත හුඟක් තැන්පත් වුණු නිසා තැන්පත් වුණු සිතක් ප්‍රසවාසකයෙම බලමින් ඉන්නවා කියන අදහසද කියලා හිතුණා. එතන තියෙන්නේ සර්වන් සරණයි.
ඔව් එතන මේ ඒකට හරි තැන්පත් වීමක් සිද්ධ වෙන්න ඕන. දීගංවා රස්සංවා කොටසෙන් එහාට යනකොට ඇයි මේක වර්තමානීය කාලෙන් මේ අස්ස සාමීති කියන එක දැන් මේ පජානාති එක්ක සික්කති එක්ක අස්ස සිස්සාමීති ඒ කියන්නේ අනාගත කාලෙන් වර නැගුවේ ඇයි කියන එක ගැන මොනවාරි අදහසක් තියනවාද?
තෙරුවන් සරණයි. දැන් එතෙන් දැන් මුල් අධීරේදී දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගංවා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති ඒ ආදී වශයෙන් කියනකොට එතෙන්දී ආශ්වාස ප්‍රශ්වාසය අරමුණේ පිහිටලම ඒ කියන්නේ ඒක දකිමින්ම කරන එකක්. ඒකම මට හිතුනේ දැන් අර ටිකක් ඉදිරියට යනකොට අර හෙමින් ආශ්වාස ප්‍රශ්වාසය අර ටිකක් රැලි රැලි වෙන දැනනකොට අර ඇත්තටම අර මුලින් දැකපු ආශ්වාස ප්‍රශ්වාස ස්වභාවය හිමින් නැති වෙන ස්වභාවයක් ඇති වෙනවනේ. අන්න ඒක නිසා එහෙම කියනවාද කියලා. එතකොට මේ කියන්නේ මම හික්මීමක් නැති කරන්නේ අනාගත මේ කියන්නේ. එතකොට මේක ඇත්තට මේ අර මුළු කය වශයෙන් දැනගැනීමට කියන්නේ වෙන්වෙන්න මෙහෙම ආශ්වාස ප්‍රශ්වාසයක් කියලා වෙනම හඳුනගන්න බැරි තත්ත්වයක්. ඊට වඩා වෙනස් තත්ත්වයකට පැමිණෙන හින්දා මේ අනේ ඒ දැනුමත් එක්ක මෙහෙම කියනවාද කියලා මට හිතුණා. කොහොමද දන්නේ ආචාර්යතුමා?
ඔව් මෙතන අර වචන තේරුම් ගත්තාම දැන් දීගං වා රස්සං වා දෙක එකක් තමයි අපි මේ මොහොතේ සිද්ධියක් මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට මේක දිගද කෙටිද දිග හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා කෙනෙකුට ඒ මොහොතේම ඒක දැනුවත් වීමක් තියෙනවා. එතනින් එහාට මේ ඊළඟට එන වචන දෙක එකක් අපි වචන දෙකෙත් තේරුම ටිකක් හොයා ගන්න වෙනවා. සබ්බකාය පටිසංවේදී කියන එක. එතකොට සබ්බකාය කියනකොට සබ්බ කියන්නේ සියලු, කාය කියන මෙතන යෙදෙන්නේ ආනාපාන සතියට හින්දා අපිට ගන්න වෙනවා ආස්වාසකයයි ප්‍රාස්වාසකයයි කියන එක. ඒ කියන්නේ අපි ආස්වාසය කියලා යම්කිසි කයක් පනවනවා නම් ඒකේ සියල්ලම ඒ කියන්නේ පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙනකම් සබ්බකාය පටිසංවේදී කියන කතාවට ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රාස්වාසකය ආරම්භයේ ඉඳලා ඉවර වෙනකම්ම මුළු ප්‍රාස්වාසකයම කිව්වොත් මං හිතන්නේ සාධාරණයි කියලා සබ්බකාය පටිසංවේදී කියනකොට. එතකොට මේ සබ්බකාය පටිසංවේදී කියද්දී අර හුස්ම ගැනීම පිළිබඳව තියෙන ක්‍රියාව තමයි අස්ස සිස්සාමීති. ඒක වර නැගිලා තියෙන්නේ අනාගත කාලෙට. ඊළඟට පස්ස සිස්සාමීති ප්‍රාස්වාසය පිළිබඳ ක්‍රියාව වර නැගිලා තියෙන්නේ අනාගත කාලෙට. දැන් පජානාති එකේදී ඒක වර්තමාන කාලෙට තමයි වර නැගුණේ. එතකොට ඇයි මේ සබ්බකාය පටිසංවේදී කියන තැන ඉඳලා මේක අනාගතේ වර නගන්නේ? මේක හික්මෙනවා නැත්නම් පුහුණු වෙනවා කියන එක ඇයි අනාගතයට දාලා වර නගන්නේ කියන එක තමයි මම මේ මතු කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට ඒකම සබ්බකාය ප්‍රතිසංවේදී වගේම ඊළඟ වචනය ගන්න වෙනවා අපිට පස්සම්භයං කාය සංඛාරං. පස්සම්භයං කාය සංඛාරං කියන එකේ තේරුමත් දැන් සබ්බකාය පටිසංවේදී කියන එක මම එක විදිහකට විස්තර කළා. මුළු හුස්ම කයම, ඒ කියන්නේ ආස්වාසය කියන කාර්ය ගත්තොත් ආරම්භයේ ඉඳන් ඉවර වෙනකන් ආස්වාසය, ඊළඟට ප්‍රාස්වාසයේ ආරම්භයේ ඉඳන් ඉවර වෙනකන් කියන එක සබ්බකාය කියලා කිව්වේ. ඉතින් මේකට එකඟ වෙන්නේ නැති වෙනත් අදහස් තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න. ඊළඟට මොකද්ද මේ පස්සම්භයං කියලා කියන්නේ? පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති කියන එකෙත් කාට හරි පුළුවන්ද මේකේ මොකද්ද මේ අදහස් වෙනවා ඇත්තේ කියන එක අපි දැනුවත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම හිතන්නේ අර අසම්භයං කියන තැනට යන්න කලින් අපි දන්නවා මේ හුස්ම රැල්ලේ කියන ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන එකේ අපිට ලැබෙන්නේ පෞද්ගලිකව ඒව හඳුනා ගන්න ලක්ෂණ ලැබෙන්නේ. කියන ආශ්වාසය ගත්තොත් නාසිකාග්‍රය වැඩිලා ඇතුළට යන වායු ධාරාවක් හැටියට අපිට ලැබෙනවා. ඒ වගේම සිසිල් ගති ඒ වගේ ඒකටම පෞද්ගලික වෙච්ච යම් යම් ආකාරයේ ලක්ෂණ ටිකක් තියෙනවා ආශ්වාසයට. ඒ වගේම ප්‍රශ්වාසයටත් එවැනිම වූ පෞද්ගලික ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒක නාසයේ අග හෝ නැත්නම් උඩුතොල මත හෝ ගැටෙන උණුසුම් වාතයක් හැටියට, ඒ වගේම පහළට ඇදිලා යන හුස්ම රැල්ලක් බව ආදී වශයෙන් ඒකට පෞද්ගලික වෙච්ච ලක්ෂණ කොටසක් තියෙනවා. ඒකට අපිට නිරන්තරයෙන්ම පේනවා ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය වෙනස්, ප්‍රශ්වාසයට වඩා ආශ්වාසය වෙනස් කියන එක හොඳට ප්‍රායෝගිකව අත්දකින තැනක් එතන. දැන් පස්සම්භයං කියන තැනදී අර පෞද්ගලික ලක්ෂණ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ තියෙන පෞද්ගලික ලක්ෂණ තුනී වෙලා, එතකොට ඒක හුඟක් දුරට ඉතාමත්ම සැහැල්ලු එහෙමත් නැත්නම් සංසිඳුණු ගතියකට එනකොට ඒ අර කලින් පිළිච්ච පෞද්ගලික ලක්ෂණ ප්‍රකට වෙන්නේ නැහැ. ඒකට පොදු බවක්. මේක දැන් වෙලාවකට හිතන උඩට යනවද පළහැට යනවද කියලා හිතා ගන්න බැරි තත්ත්වයක් දක්වාම මේක සැහැල්ලු වෙලා තුනී වෙලා යන තත්ත්වයක් තියෙනවා. එන්න ඒ අවස්ථාව පස්සම්භණය වෙන අවස්ථාව කියලා තමයි තේරුම් අරන් ඉන්නේ. තේරුම් ගන්නයි.
ඒක මං තව විදිහකට අහුවත් ජයන්ත මහත්මයා, දැන් හුස්ම සියුම් වෙලා ගිහිල්ලා නොදැනී යන මට්ටමක් වගේද? එතකොට මේක නොදැනී යනකොට මේක ආස්වාසයද ප්‍රාස්වාසයද කියලා වර්ග කරන්න බැරි මට්ටමක් වගේ මට්ටමක්ද ඔබතුමා අදහස් කරන්න උත්සාහ කළේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගොග්ගේ මහත්මයා. එතෙන්දී ඇත්තටම අර හුඟක් වෙලාවට සෝස්මරල්ල සියුම් වුණාට පස්සේ ඒක වදින බවක්වත් ඒ වගේම ඉහළ පහළ යන ගතියක්වත් දැනෙන්නේ නැහැ. නමුත් හුස්ම ගන්න බවත් පිටකන්න බවත් යම් කිසි හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ ඒක ශරීර ස්පර්ශයෙන් දැනෙන දැනීමක් නෙවෙයි. නමුත් ඒක ගැන යම් කිසි ඉඟියක් නැත්නම් තමන් හුස්ම ගන්න බව පිටකන්න බව දන්නවා. ඒ දන්නේ හැබැයි අර විදිහට රළු ගොරෝසු මට්ටමින් වැඩිලා ඒ කාය ස්පර්ශය ඔස්සේම කියලා නම් කියන්න බෑ. ඒක කොයි විදිහට දැනනවද කියලා හිතන්න මාරු. ඒක මේ ප්‍රායෝගිකව දැනෙන්නේ එහෙමයි. ඒ ආකාරයෙන් තමයි දැන්ට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. තේරුම් ගන්නයි.
හොඳයි, මං හිතනවා මේ අදහස පැහැදිලි ඇති. මට වැටුණ විදිහට දැන් අපි අර නාසයේ හැපෙන මට්ටමේදී අපිට දැනගන්න පුළුවන් මේ මොහොතේ හුළඟ ඉහළ යමින් පවතිනවාද. ඉහළ යමින් පවතිනවා නම් අපි ඒකට ආස්වාසය කියලා නම් කිරීමක් කරනවා, නැත්නම් හුස්ම ඉහළ ගන්නවා. ඒ වගේ මේ නහයේ රදින මට්ටමේ, කියන්නේ අපි කව පැත්තකින් කියන්නේ භෞතික මට්ටමේ ශරීරයේ හැපෙන නාසයේ හැපෙන හුළඟ මට්ටමෙන් ගත්තොත් එතකොට ඒ හැපීම අනුව මේක පහළ යන හුස්මක් කියලා දැනගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒක මම එතන අර පටන් ගන්න මුල හරියේදී දීගං වා රස්සං වා කියන දෙකේදී හොඳට ප්‍රකටව දැනෙනවා අර භෞතික මට්ටමින් නාසයේ හැපෙන මට්ටමින්. හැබැයි මේ සබ්බකාය පටිසංවේදී කියන කොටසයි පස්සම්භයං කාය සංකාරං කියන කොටසදී ඊට වඩා වෙනසක් වෙනවා කියන අදහසක් කියලා මට හිතුනේ මේ ඔබතුමා ඉදිරිපත් කළේ. විශේෂයෙන් පස්සම්භයං කාය සංකාරං කියන කොටසදී අර භෞතික වෙනහයේ හැපෙන මට්ටමක් නෙවෙයි, ඒ වනාට යම් කිසි විදිහකින් හුස්ම ගන්නවා කියලත් දන්නවා, දහනවා කියලත් දන්නවා. අර භෞතිකව දැනෙන මට්ටමකින් තොරව. ඉතින් ඒකත් මං හිතනවා මේ දැන් මේකේ දැන් පස්සම්බයං කාය සංකාරං කියලා අස්ස සිස්සාමීති සික්කති කිව්වේ පස්ස සිස්සාමීති සික්කති කියනකොට යම් කිසි ආකාරයකට මේ උස්ම ගනිමින් ඉන්නාද දමමින් ඉන්නාද කියලා ගැන අදහසක් තියෙන්න ඕන. හැබැයි ඒක අර භෞතික මට්ටමින් නොවනවා වගේ අදහසක් වෙන්නත් ඕන වගේ අදහසක් කියලා හිතනවා මේකට තේරුම් ගිය විදිහට. එතකොට ඒකයි ඊට වඩා ඒ අදහස සමහර ඊට වඩා වෙනස් අදහස් තියෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් මම මේ විශේෂයෙන් අහන්නේ දැන් මේ වචන ටික තේරුම් ගන්නත් එක්ක. සබ්බකාය පටිසංවේදී කියන්නේ මොකද්ද? පස්සම්බහයන් කාය සංකාරං කියන්නේ මොකද්ද? මොන වගේ මට්ටමක්ද කියලා තම තමන් හිතන් ඉන්න හැටි හරි අධදකලා කියන හැටි අනුව හරි කිව්වොත් අපිට ඒක ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සම්බන්ධලා ඉන්නේ.
ආ හොඳයි. අපහන්සේට එහෙනම් අපිට මේක තව ටිකක් ඉදිරියට ගෙන යන්න පුළුවන් ස්වාමීන් වහන්ස. මේ මම මේ ආනාපානසති සූත්‍රේන මූලික කොටස් කරුණු දෙකක් මතු කළා. එකක් තමයි අර දීගං ආස්සසාමීති අජානාති කියන එකයි. ඊළඟට සබ්බකාය පටිසංවේදී නැත්නම් පස්සම්බයං කාය සංකාරං කියන ඒවායි අස්ස සිස්සාමීති කියලා ඒක අනාගතේ වර නැගුණේ ඇයි කියන කරුණ එකක් මතු කළා. අනිත් එක තමයි ඒකෙම මේ සතර සතිපට්ඨානෙ වැඩෙන්න කොහොමද ආනාපාන සතිය වඩන්නේ කියන එකේදී කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා හතරෙදී කායනුපස්සනාවේදී වේදනානුපස්සනාවේදී සඳහන් නොවුන කොටසක් චිත්තානුපස්සනාවේදී සඳහන් වෙනවා. නාහං භික්ඛවේ මුත්තස්සතිස්ස සම්පජානස්ස ආනාපානස්සතින් වදානි කියන කරුණ. ඇයි මේක කායනුපස්සනා කොටසෙදී යෙදුන්නේ නැත්තේ? වේදනානුපස්සනා කොටසෙදී යෙදුන්නේ නැත්තේ? ඇයි චිත්තානුපස්සනා කොටසෙදී විතරක් මෙහෙම දේශනා කළේ කියන අන්නේ කරුණු දෙක තමයි මම මේ මතු කරන්න උත්සාහ කළේ. මේ වහන්සේට පුළුවන් අප තව ටිකක් ඒ සම්බන්ධව දැනුවත් කරන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒක ඉතින් අර පැහැදිලිවම ආනාපාන සතිය විස්තර කරනකොට මේ සාමාන්‍යයෙන් අර අපි හුස්ම රැල්ල ගැන විතරක් අවධානය යොමු කරගෙන සමතේකට යන පැත්තක් විතරනේ සාමාන්‍යයෙන් ගොඩක් අයගේ පුරුදු කිරීම තියෙන්නේ. දැන් මෙතන ඊට වඩා වැඩි යමක් පැහැදිලි කරනවා. බොජ්ජංග වැඩමින් සතිපට්ඨානය පරිපූර්ණ වෙමින් මේ සියලුම ආකාරයට ආනාපාන සතිය වැඩෙන ආකාරය. එතනදී පැහැදිලි කිරීමක් තියෙනවා. මේ දැන් අපි දකින්නේ හුස්ම රැල්ල කියනකොට ඇත්තටම මේ මට ගෝචර හුස්ම රැල්ලක්. මූලිකව අපට ප්‍රකටවන්නේ මට ගෝචර හුස්ම රැල්ලක්. එතකොට අපි මට ගෝචර හුස්ම රැල්ලේ තමයි අද ලෝකේ අනිත්‍ය දකින්න උත්සාහ කරන්නේ. එතකොට ඒ තුලින් අපට ඒත් වැඩෙන්නේ ලෞකිකව ගොඩනගෙන සමාධියක් විතරයි තියෙන හුස්ම රැල්ලකයි අපි ඒකේ අනිත්‍යක් දකින්න. දැන් අපි කතා කරොත් එහෙම බාහිරව භෞතික ලෝකේ අපට ඇහැට පේන රූප තියෙනවා. ඒක අපි විනාශ වෙන හැටි නැති වෙන හැටි අපට සංකල්පනාවකින් හෝ සමහරවට විනාශ වීමෙන් දකින්න පුළුවන්. කනට ඇහෙන ශබ්දයක් අපට ඒ විදිහට ඇහෙන එක නැති වෙන ආකාරය දකින්න පුළුවන්. මෙන්න මේ විදිහෙම න්‍යායක් තමයි මට ගෝචර වෙන හුස්ම රැල්ල අපි ඒකේ අනිත්‍යක් දකිනවා. කියන්නේ හුස්ම රැල්ල නැති වෙලා යන හැටි ආවා ගියා නැත්නම් ඒක කැඩි කැඩි යනවා හරි මේ විදිහට දකින දේ තුල තියෙන්නේ මට ගෝචර වෙන හුස්ම රැල්ලක්මයි. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ක්‍රමයේ තුල මේ මට ගෝචර වෙන හුස්ම රැල්ලක් කියන කාරණාව ගෝචර වන්නේ කොහොමද හුස්ම රැල්ල මට ගෝචර වන්නේ කොහොමද කියන කාරණාව අහුවෙන්නට ඕනේ. දැන් සතිපට්ඨානේ ගත්තාම අති කායෝ තිව 57 පච්චපට්ඨිතා හෝති යවදීව ඥානමත්ථාය ප්‍රතිසතිමත්ථාය අනිසිරෝච විහෙරති මෙතකින් කිලෝක උපාදීති කියන මෙන්න මේ කාරණාවත් එක්ක කයක් ඇත්තයි කියලා අරගෙන මේ ප්‍රතිපදාව පුරුදු කරන්නේ ඇත්තටම නෝනත් එක්ක. දැන් අපි ගොඩක් කාලවට ගොඩක් කයගේ හැඟීමක් තියෙනවා, අපි මෙහෙම සම්මතය විතරක් කරගෙන ගියාම ප්‍රඥාව ඇති වෙලා සත්‍ය දකීවි කියලා. නමුත් එහෙම සිදු වෙන්නේ නැහැ. අර නෝන එක්ක කරගෙන ගියොත් කයක් ඇටයි කියලා ගත්තේ නෝන සිහිය වීරිය දිනු කර ගන්නයි කියන හැඟීම මුල් කරගෙන ඇටයි කියලා ගත්ත මේ හුස්ම රැල්ල දැන් පටන් ගත්තේ හුස්ම රැල්ලක් එක්කනේ භාවනාව කරන්න. මෙන්න මේක කොහොමද මේ ස්වභාවය ඇති වුනේ කියලා ඒක දකින්නේ අර මගෙන් බාහිර හුස්ම රැල්ල නෙමෙයි, හුස්ම රැල්ල මට ගෝචර වෙන ආකාරය. අනේ එතකොට අහුවෙනවා මේ දුක්ඛ අඥානං සමුදය අඥාන නිරෝධ අඥානං මග්ගය අඥානං කියන පදනම නිසා ඇතයි කියලා ගත්ත ස්වභාවය, ඒ කියන්නේ මම ඉන්නවා බාහිර තියෙනවා කියලා මේ ඇතයි කියලා ගත්ත ස්වභාවය මත ගොඩනගච්ච දෙයක් කියලා. ඇතුව තිබිච්ච දෙයක නෙමෙයි අඥානකමින් ගොඩනගින දෙයක් කියලා. මෙන්න මේක අහුවෙනකොට එයාට දැන් කයන පස්සනා කොටසෙදි යම් ගොරෝසු මට්ටමකට එක අහුවෙනවා. එතකොට වේදනාවත් යම් කිසි විදියකින් ප්‍රීතිය සැපයත් එක්ක යම් මට්ටමකට කෙනෙකුට තේරෙනවා. නමුත් සිත කියන කාරණාව හැබෑවටම සාමාන්‍ය ප්‍රකට වීමක් වෙන්නේ නැහැ. ඔක මම නිරන්තරයෙන් කියන කතාවක් තමයි. අපිට ගොඩක් කාලවට සිත කියන කාරණාව නෙමෙයි ප්‍රකටවන්නේ, මේ සිතවිල්ල. සිතවිල්ලක් ඔස්සේ අපි බෙද බෙදා බලන්නේ ඒක මොනවා හෝ කොටස් වලට. දැන් චිත්තානපස්සනා කොටසේ විස්තර කරනකොට පැහැදිලි කරනවා සමාධහං චිත්තං කියලා. සමාධහං චිත්තං අස්සී සාමිති සික්කති පසුදී සාමි සික්කති. එතකොට චිත්තානපස්සනා කොටසේ සමාධහං චිත්තං කියන කාරණාවට එන්න කලින් සමාධියක් නැද්ද? ඒ සමාධිය තියෙනවා හිතේ. එහෙනම් මෙතෙන්ද ඇවිත් ඒකෙන් සමාධහං චිත්තං කියලා එදුවේ. මෙන්න මේ කාරණාවත් ගොඩක් හිතන්න වෙනවා. මොකද හේතුව මේ දැන් සිතවිල්ලක් ඔස්සේ අපි පුරුදු කරන දෙයක් තමයි සිත එකඟභාවය. මෙතන මේ සිතම කියන කාරණාව ප්‍රකට වෙනකොට මේ දැන් අපි හුස්මරැල්ල කියනකොට දැන් කායනපස්සනාකට හුස්මරැල්ල කියන කාරණාව ප්‍රකට වෙනකොට බාහිර හුස්මරැල්ල ප්‍රකට වීමක් නොවේ මෙතන කතා කරන්නේ. මගේ තියෙන එකක් කියන එක විතරක් නෙමෙයි මට මේක ගෝචර වෙන හැටි. ඒ කියන්නේ මේක සකස් වෙන හැටි. හේතුඵල ධමයත් එක්ක මම හිතියොත් මේ බාහිර හුස්මරැල්ල කතා කරන්න තියෙන්නේ. දැන් අපි බාහිර හුස්මරැල්ල බෙද බෙදා බැලුවට බාහිර හුස්මරැල්ල කියන කාරණාව ප්‍රකට වෙන්නේ මම ඉන්න නිසා. එහෙනම් මේ මම ස්වභාවයත් එක්ක මේ හුස්මරැල්ල ප්‍රකට වෙන ආකාරය සකස් වීම තමයි ආනාපාන සතිය තුළදී බුදුරණාහිමි මේ ධම්මවිචයත් එක්ක මේක තේරුම් ගන්න ආකාරය පැහැදිලි කරන්නේ. මුලින්ම කෙනෙකුට අහුවෙන්නේ මට ගෝචරයක. මෙතන පැහැදිලි කරනකොට අර පස්සම්බයං කාය සංඛාරං දක්වා ආනාපාන සතිය කායන වසනා කොටසදී හුස්මරැල්ල සබ්බකාය පටිසංවේදී පසම්බයං කාය සංඛාරං කියන මේ කාරණා තුළදී සම්පූර්ණයෙන්ම හුස්මරැල්ල මාතුලින් සකස් වෙන හැටි මම නිර්මාණියමත් එක සකස් වීම තමයි අහුවෙන්නේ. ඊළඟට වේදනාවත් සිත කියන කාරණාවේදී දැන් අපට සිත මම මුලින් පැහැදිලි කරා සිතවිල්ල අපට අහුවෙන්නේ අපි හිතනවා සිත කියලා. නමුත් මෙතන තමයි සැබෑවම මේ සිත ප්‍රකට වෙන්නේ. සිතයි සිතුවිලිත් එකතු වෙලා මනසත් ධර්මයනුත් එකතු වෙලා අපි මේ සිතක් තියෙනවා කියලා ගත්ත කාරණාව ප්‍රකට වෙන්නේ මෙන්න මෙතනදී. නිවැරදිව ප්‍රකට වෙන්නේ. මොකද මේ தത്വෙට යනකොට කෙනෙක් ලොකු දිනුවක් කිහිල්ල. සමාධහන් චිත්තක් කියනකොට දැන් අපට සාමාන්‍යයෙන් අහුවෙන කාරණාව තමයි මම අරමුණක් සමාධියක් කරන එක. මම අරමුණක් ඔස්සේ සමාධියක් කරන එක. නමුත් මෙතන සම්පූර්ණ සිතෙහි ස්වභාවය. දැන් සිත කියන්නේ මොකද්ද කියන කාරණාව, සිත හටගන්නේ කොහොමද කියන කාරණාව, මේ සියල්ලක්ම හොවෙලා මෙතනින් එනකොට ලොකු දියුණුවක් එයා ඇවිදින්න. මොකද මොකද චිත්තානපස්සනා ඉවර වෙනකොටම ධම්මානපස්සනා කොටස එයාට අහුවෙන්නේ, එයාට ඉතුරු වෙලා තියෙන්නේ ධර්මයන් විතරයි. ධර්මයන් කියලා කියන්නේ දැන් ආරෂ්ඨාංග මාර්ගයේ පුරුදු කරලා අවසානයේදී දර්ශනා කරනකොට දැන් අනාගාමී කෙනාට ධම්මරාගය ඉතුරු වුණාම තමයි අනාගාමී කෙනා ප්‍රයත්න කරන කාම බව මේ රූපරාග තියෙනවා මේක මේ ධ්‍යාන සමාධි එක්කත් තියෙනවා. නමුත් ප්‍රධානවම ඔහුට ධම්මරාගය තමයි අවසාන දක්වාම තියෙන්නේ. බොජ්ජංග ධර්ම දක්වාම ඒ කාරණාව තියෙනවා. එතකොට ධම්මන් චිත්තනපස්සනාවේදී එනවා ලොකු යාට දියුණුවක්, يعني සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ලොකු දියුණුවක් ගිහිලා එතනින් එහා ධම්මනපස්සනාව ඉවරනකොට අරහතේ දක්වාම යනවා. එහෙනම් මේ ධම්මනපස්සනාව චිත්තනපස්සනාව කියන කාරණාව සාමාන්‍ය එකක් නෙමෙයි. එතකොට එහෙනම් එතෙන්ද ලොකු සිහියක්, ලොකු නුවණක් ඒ වෙනකොට දිනලා තියෙන්න ඕනේ. ඒතොර මෙතන සමාධහන් චිත්තං කියනකොට යාගේ ස්වභාවයේ කවදාවත් අහපව් සිත දැන් කාමයන් ඔස්සේ යොමු වෙන ස්වභාවයක් තිබේවි කියලා කතා කරන්න බෑ. ඇත්තටම මේ අනාගාමි ස්වභාවයකට වෙන්න පුළුවන් එතන කතා කරන්නේ ඒ සමාධහන් චිත්තං කියන කාරණාවත් එක්ක. ඒ නිසා වෙන්න ඕනේ දෙන්නට ඒ විදිහට පැහැදිලි කරන්නේ එයාගේ ආය අපව කාමෙන් ඔස්සේ සංකල්ප වශයෙන් යන පැවැත්ම නැති එක. ඊළඟට තමයි දැන් ක්‍රමානුකූලව මෙතන අනුපස්සනා තුළදී කායනපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තුළදී බොජ්ජංග වැඩෙමින් මෙහි සත්‍ය ස්වභාවය දකිමින් යනකොට කායනපස්සනාවේ සම්පූර්ණයෙන්ම සත්‍ය දකිනකොට ඔහුට කය කියන කාරණාවට වඩා ඊළඟට ප්‍රකටවන්නේ වේදනාව. නමුත් ආස්වාස ප්‍රස්වාස කරනවා කියන හැඟීමක් එක්ක, හුස්ම රැල්ලේ පැවැත්මක් එක්ක තමයි යන්නේ. නමුත් ඔහුට ප්‍රීතිපටි සංවේදී කියනකොට, සුඛපටි සංවේදී කියනකොට ප්‍රීතියත් සැපයත් මේක තමයි යාට මේ විඳින්නේ දැන්. හැබැයි අස්සී සංවේදී සික්කති. එතකොට සම්පූර්ණයෙන් චිත්ත සංකාරය දැනගෙන නැත්නම් චිත්ත සංකාරය සංසිඳමින් කරනවා කියනකොට වේදනානුපස්සනාව තුළ තියෙන සියල්ලක්ම, වේදනාව කියන කාරණාව කොමක්ද කියන එක, මගේ වේදනාව නෙමෙයි. දැන් අපි ගොඩක් කලාවට දකින්නේ මගේ වේදනාව නෙමෙයි, මේ වේදනාව කියන කාරණාව ඇති වුණේ කොහොමද කියන එක හේතුඵල වශයෙන් දකින්න. එතකොට තමයි වේදනාව කියන කාරණාව නිදහස් වෙන්න පුළුවන්. මොකද අවිද්‍යාව ප්‍රතික්‍රගෙන තමයි කය හටගන්නේ. ආස්වාස ප්‍රස්වාස නම් මොකද කය හටගන්නේ අවිද්‍යාව ප්‍රතික්‍රගෙන. ඒ කියන්නේ කය ආයතනත් එක්ක ගෝචර වෙන ආස්වාස ප්‍රස්වාසේ වේදනා ප්‍රස්වාසනාව තුළ ගෝචර වෙන වේදනාව හටගන්නේ අවිද්‍යාව ප්‍රතික්‍රගෙන. චිත්තානපස්සනාව තුළත් ඒත් එහෙමයි. ධම්මානපස්සනාව අවසන් දක්වාම, ධම්මානපස්සනාව අවසන් වෙනකම්ම අවිද්‍යාව තියෙනවා. සත්‍ය දකිනකොට අවිද්‍යාව දුරු වෙන නිසා අන්න කය කියන කාරණාව ගන්න එක ඔහුගේ දුරු වෙනවා. නමුත් වේදනාව ගැනීම තියෙනවා. වේදනාවේ සත්‍ය දකිනකොට වේදනාව කියන කාරණාව ගැනීම දුරු වෙනවා. එතකොට මට තිබුණ වේදනාව නැති වෙනව නෙමෙයි දැක්කේ. සත්‍යම දැකීම තුළ ගොඩනැගිච්ච වේදනාව සත්‍ය දකිනකොට ඒ වේදනාව හට නොගන්න ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව සිත ඊළඟට ධර්මය මේ හැම එකක්ම මේ විදිහට දකිනකොට ලෝකේ අල්ලගන්න කිසිවක් නැති වෙනවා. නච කිංචි ලෝකේ උපාදී තියෙනවා. ධම්මානුපස්සනාවේ අත්‍ය ධම්මාතිවා 50 සතිපච්චප්පට්ඨා හොති යාවදේ ඥානමත්තයි කියන කාරණාව දක්වා ගන්නකොට මේ ධර්මයන් කොහොතයි කියලා ගත්තේ මතුමත් තියෙන මොන සිහිය දිනු කර ගැනීම පිණිසයි කියලා එයා මේක වඩනකොට පස්සේ නච කිංචි ලෝකේ උපාදී තියෙනවා. ලෝකේ කිසියක්ව උපාදාන කරගන්න බැරි වෙනවා. ඒකට හේතුව උපාදානයක් සිදුවන්නේ තියනවා කියලා ගත්ත දෙයකට. එහෙනම් සත්‍ය දකිනකොට තියනවා කියලා ගැනීම දුර වෙනවා. ඉතින් මෙන්න මේක ටිකක් අපි ගැඹුරින් කල්පනා කරන්න වෙනවා. මේ හේතුඵල ධහම වැඩෙන විදිහට නැත්නම් ධම්මවිචයත් එක ප්‍රායෝගිකව මේක පුරුදු කරන්නට. එහෙම නොවුනොත් අපිට අපි දකින වේදනාවේ හෝ කයෙහි හෝ සිතෙහි හෝ අනිත්‍ය අපි දකින්නෙම මට තියෙන දෙයක්. ඉතින් මේ තුල අපට අනාත්මයි කියන සංකල්පයක් හිත තුල ඇති වෙන්න පුළුවන්. හැබැයි අනාත්මයි කියන දේ සංකල්පයක් විතරයි. අනාත්ම බව සාක්ෂාත් වෙලා නැහැ හේතුඵල ධර්ම නොදැකපු නිසා. හේතුඵල ධර්ම දැක්කා නම් අන්න එතනදී අනාත්ම බව සාක්ෂාත් වෙනවා. ඒක හැබැයි මට අනාත්ම බව සාක්ෂාත් වීමක් නෙමෙයි. මට අනාත්ම බව සාක්ෂාත් වෙනවා කියන කාරණාව කියමනම් වැරදි. දැන් මම නැහැ කියලා දකින කියමනම ගැලපෙන්නේ. එහෙනම් යතහ භූතං සම්මප්පඤ්ඤය දට්ඨප්ප නේතම් මම නේසුහමස්මි නමේසවත්තාති යතහ භූතං සම්මප්පඤ්ඤය දට්ඨප්ප. එතකොට හටගත් ආකාරය ඒ විදිහට දකින්නකොට තමයි නේතම් මම නේසුහමස්මි නමේසවත්තාති කියලා ප්‍රඥාවෙන් දකින්නකොට දකින්නේ. එහෙම නැත්නම් මම ගන්න එකක් නෙමෙයි. එතකොට ඒක හොඳට මේ ප්‍රායෝගිකව මේ ආනාපාන සතියේ මේ අපි හුස්ම රැල්ල හෝ වේදනා හෝ සිත හෝ ධර්මයන් කියන කාරණාවක පොඩ්ඩක් හිතන් දෙනවා. එතකොට අපිට මේක ටිකක් ඉරවුල් කරගන්න පුළුවන් වෙයි. තේරුවා සර්. මං කියපු ටික වැටහුණාද දන්නේ
නැතික. ඔව් සර් සාදු මං හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ බොහොම හොඳ පැහැදිලි යම් කිසි දෙයක් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් ඉදිරිපත් කරන්න. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි ස්වාමීනි. එතකොට අපි ආනාපාන සතිය මුලදී පටන් ගන්න හුස්ම රැල්ලට හිත තියලානි ස්වාමීනි. එතකොට එතන සමතේ වෙනවද ස්වාමීනි? එතකොට දැන් ඔබ වහන්සේ අවසානයේදී කිව්වා වගේ මේ මගේ නොමේ මගේ ආත්මේ නොමේ කියලා මේ හුස්ම රැල්ල ඒ ක්‍රියාවලිය පව තේරුම් ගත්තාම මේක විදර්ශනාට වැඩෙනවා කියලා ස්වාමීන් වහන්සේ අපි තේරුම් කරගත්තේ. තේරුම් සරණයි.
තේරුම් සරණයි. අපිට කොහොමත් මුලින්ම වැඩෙන්නේ හුස්ම රැල්ල කෙරෙහි සමතයක් තමයි. මූලිකව සමතයක් එක තමයි ගමන් කරන්න තියෙන්නේ. දැන් අරට සූත්‍ර තියෙන න්‍යායත් එක්ක ඒක ගැලපෙනවා. එතකොට ඒ සමතයෙන් පමණක් අතර වෙලා හරියන්නේ නැහැ. ඊළඟට තමයි මම නෙවෙයි මගේ නෙවෙයි කියලා හිතුවට ඒක ඇත්තටම හුස්මරෙල්ල මගේ හුස්මරෙල්ල මම නෙවෙයි කියන එකකට යන්නේ. යතහ භූත වශයෙන් දැක්කේ නැතිනම් මගේ හුස්මරෙල්ල මම නෙවෙයි කියලා හිතන්නේ. දැන් මේ කාරණාව ඇත්තටම මේ තේරුම් ගන්න දැන් අපට සමාධිය ඇති කරගෙන සමාධිය තුලින් මට දකින්න බෑ. يعني සමතේ විතරක්ම කෙනෙක් කරගෙන ගිහිල්ලා එකපාරට දකින්න බෑ මේක මම නොවන වග. අඟුත්තර නිකායේ අනිච්ච සූත්‍රයේ තුල ඔක මං ගේසරිස් පැහැදිලි කරා. ඒක ලස්සනට පැහැදිලි කරනවා බුදුරණවහන්සේගේ ධර්මය අහලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගත්තට පස්සේ තමයි අනුලෝම කන්තියට එන්නේ. අනුලෝම කන්තියට ආවට පස්සේ තමයි සම්මත් ප්‍රඥාවට බැසගන්නේ. අන්න එතනදි තමයි සෝතපන්න සකදාගම අනාගම අරහත් කියන ඕන දෙයකට යම් වෙන්න පුළුවන් යන්නේ. එහෙනම් මුලින්ම තියෙන්නට ඕනේ මේ අනිත්‍ය දුක් අනාත්ම කියන විදිහට අපේ විමසීමක්. අනිත්‍යයි කියනකොට අනිත්‍යයි කියලා කියන්නේ වචනයක් නෙමෙයි. ඒ වගේම අනිත්‍යයි කියලා කියන්නේ නැති වෙලා යනවා. දැන් අපි දකින්නේ තියෙන දෙයක් නැහැ කියන න්‍යායෙන් ඒකත් නෙමෙයි අනිත්‍යයි කියලා කියන්නේ. ඒක අපි ලෝකයේ තුලින් හරි ලෝකයේ තුලින් අපි තියනවා කියලා ගත්ත දේ තමයි නැහැ කියලා දාගන්නේ. අනිත්‍යයි කියලා කියන දේ දුකයි කියන දේ අනාත්මයි කියන දේ ඒ වගේම තවදුරටත් කියනවා සංකත පටිච්චසමුප්පන්න මෙන්න මේ කියන දේ මොකද්ද කියන කාරණාව නිරවුල් කරගන්න එනවා. ඒක අපට පටිච්චසමුප්පාදය තේරුම් ගන්න නැතුව ඒ කාරණාව නිරවුල් වෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදයේ වැටහිච්ච තැනදි තමයි මේ කාරණා ටික නිරවුල් වෙන්නේ. අන්න එතකොට එයා එනවා ඒක හේතුඵල වශයෙන් ඉමසලා එහෙම ඉමසනකොට මොකද වෙන්නේ? අනුලෝම කන්තියේ වැස ගන්නවා කියන්නේ මේ කාරණාව තමාතුලින් නිරවුල් කරගත්තා. තමාතුලින් මේක තේරුම් ගත්තා මොකද්ද මේ කියපු කාරණාව කියලා. එතකොට සම්මත්ත නියාමයට බසිනවා. සම්මත්ත නියාමයේ කියලා කියන්නේ දහම දකින්නට ඕන වැඩ පිළිවෙල. මෙන්න මේ කෙනාට මේ සම්මත්ත නියාමයට වැසගත්ත කෙනාට ආනාපාන සතිය පුරුදු කරනකොට ඔහු එතනින් මේක අනිත්‍ය හොයන්න යනකොට අන්න ඔහුගේ අර අනුලෝම කන්තියයි සම්මත නියාමයයි එක්ක ඔහුට පුළුවන්කමක් ලැබෙනවා තියෙන හුස්ම රැල්ල අනිත්‍ය වශයෙන් දකින දේ නැතුව මේ හුස්ම රැල්ල කොහොමද ඇති වුනේ මාත් එක්ක. ඒ කියන්නේ දැන් හුස්ම රැල්ල දැන් අපි හැමෝටම පේන්නේ මම අර මුලින් කිව්වා වගේ හුස්ම රැල්ල තියෙනවා කියන එකනේ. මොකද හුස්ම රැල්ල තියෙන්නේ මට. ඉතින් මගේ තියෙන හුස්ම රැල්ල අනිත්‍ය දකිනවට වඩා ඔහුට ප්‍රකට වෙනවා අඥානකමත් එක්ක. දුක්ඛේ අඥානං නිරෝධේ සමුදය අඥාන නිරෝධේ අඥාන මග්ගේ අඥානං කියන මේ අඥානකමත් එක්ක මේ හුස්ම රැල්ල අහුවෙන එක. අන්න එතන එයාට අහුවෙන්නේ සම්මත්‍රිඥාමයට බැස ගැනීමත් එක්ක. එතකොට ඔහුට නේතම්මම නේසමස්සිනු මේසවත්තාද කියන කාරණාව අන්න එතනදි වැටෙනවා. එහෙම යනකොට තමයි මේ මාර්ගයේ වැඩෙන්නේ. ඉතින් එහෙනම් අපි මෙන්න මේ කාරණාව නිරවුල් කරගන්න වෙනවා. මේ අර අනුලෝම කන්තිය සම්මත් නියාමයට වැඩ ගන්න. ඉතින් ඒකට අර ඔතන ඔස්මරැල්ල තුලදී පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සිදුවන්නේ කොහොමද? ඔස්මරැල්ල තුලදී මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේක සිදුවන්නේ කොහොමද කියන කාරණාවට යොමු වෙන්නේ. ඒක අර අනුලෝම කන්තිය නේද සිදු කරන්න බෑ. එහෙනම් හොඳට පැහැදිලි වෙනවා අර උපනිෂද් සූත්‍රය ආදී දේශනාවලත් පැහැදිලි කරා වගේ මේ යථා ඥානයේට සමාධිය හේතු වන්නේ සමාධිය තුළ සමාධිය කියන්නේ මේ ස්කන්ධයන්ගේ සකස් වෙන ආකාරය පංචවාස්කන්ධයේ සකස් වෙන ආකාරය නැත්නම් මේ හේතුඵල ස්වභාවයේ සකස් වෙන ආකාරය තුලින් ගොඩනගෙන සමාධිය. එතකොට ඔහුගේ යථාභූතේ හටගන්නේ එතන අර හිත විසිරිච්ච ස්වභාවයක් නැති විදර්ශනාව තුළින්ම හටගත්ත සමාධියක් මාර්ග අංගයක් හැටියට මම ගොඩනගපු සමාධියක් නෙමෙයි මාර්ග අංගයක් හැටියට වැඩිච්ච සමාධියක්. දැන් අපි හැම එකක්ම මූලිකව ගොඩනගන්නේ මම ගොඩනගන සමාධිය. මේ මම ගොඩනගන සමාධිය තමයි අපිට ඉස්සෙල්ලාම ප්‍රකට වෙන්නේ. මෙතනදී පැහැදිලි කරන්නේ මාර්ගාංගයේ විදියට වැඩෙන සමාධිය. සම්මාදිට්ඨිය මුල් වෙලා. එතකොට එතනදී අර සත්‍ය ලක්ෂණට ඒක හේතු වෙනවා. මේ කාරණා ටික ගොඩක් සමාධිය සම්බන්ධව විදර්ශනා කරන සංවලදී ගොඩක් පැහැදිලි වෙනවා. මාළුම් කියපුත් මහ මාළුම් කිය ඥාන නිස්සියේ අටකනාගර වගේ ස්තෝත්‍රවලදී හොඳට පැහැදිලි වෙනවා. මේ සම්බන්ධයෙන් ගොඩාක් දුරට තව අපි මේ ප්‍රතිපදාව ගැන කියන්නේ අර අනුලෝම කන්තියට සම්මත් නියාමයට එන ආකාරය පිළිබඳ ප්‍රතිපදාව ගැන සාකච්ඡා කරොත් ගොඩක් නිරවුල් කරගන්න පුළුවන් වෙයි. සිරුවන් සරණයි.
දැන් අපි භාවනාවේ ඉඳන් ඉතාමත්ම සිත තැන්පත් වෙච්ච අවස්ථාවක හුස්ම රැල්ල නොදැනීම ගිහිල්ලා හුඟක් තැන්පත් වෙලා ඉන්න අවස්ථාවක හුස්මක් කියලා දැනෙනවා කියන එක සිතුවිල්ලක් වගේ නිකන් සිත දැනෙන්නේ නැති තියෙනවා කියලා දැනෙන්නේ ඒ කියන්නේ ඒක සිතයි අරමුණයි විඥානය එතන සිතේ කොයි හැටි තියෙනවා කියන විදිහට එහෙම හිතුවොත් සම්හාස මෙතනදී අපි තේරුම් ගන්න පුළුවන් වෙයිද මේක මේ අපි හිතුවත් නැත්නම් මෙතන හුස්ම ගැනීම සිද්ධ වෙනවා මේක මගේ දෙයක් නෙවෙයි කියලා එහෙමද හිතන්න ඕන සම්හාස ඒකම කරනවා
සර්වන් සරණයි. දැන් ආනාපාන සතිය කියන ප්‍රතිපදාව අනුව යනකොට නම් සම්පූර්ණයෙන්ම කායනපස්සනාව නියමාකාරයෙන් විදර්ශනා වීමත් එක්ක තමයි හරියටම වේදනාව සිත් කියන කාරණාත් ඒ විදිහට දකින්නේ. නමුත් අපට යම් කිසි විදියකින් ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන කාරණාව අපට යම් ආයතනයක් අපට ගෝචර වන්නේ ඒ ආයතනයේ ගෝචර වෙන ආකාරය විමසන එක හොඳයි. මොකද ඒක අපට ගෝචර වෙන්නේ. ගෝචර නොවන එකවට හිතන්න බෑනේ. ඒ නිසා ගෝචර වෙන ආයතනයේ අපට විදර්ශනා කරන හොඳ අපේ මනස නම් ගෝචර වෙන්නේ නැත්නම් අපට නාසය කියනකොට කයනේ කය නම් ගෝචර වන්නේ දැන් ප්‍රීතිය කියනකොට වේදන පස්සනාවයි තුළදී කෙනෙකුට කරලා එතෙන්ද ගිහිල්ලා විදර්ශනාවකට යොමුවන්න කෙනෙකුට මූලිකව ගෝචර වෙන දේ කරන්න නැතුව අමාරුයි ඒ කරන්න නැතුව ඇත්තටම සිදුවන්නේ නැහැ මොකද එතනදී අපට සංකල්පයක් විතරයි දෙන්න තියෙන්නේ ඒ සංකල්පයේ දොන්නට ඒ සංකල්පෙන් සමහර විට කෙනෙකුට රැවටීමකට යන්නත් පුළුවන් මං අනිත්‍ය භාවයක් දැක්ක කියලා මොකද හේතුව දැන් අපිට සිතවිල්ල කියන කාරණාවත් නැති වෙනවා කියන කාරණා ප්‍රකටයි එතකොට සමාල්ලාවට මේ අනිත්‍ය ස්වභාවයක් ප්‍රකට වෙච්ච බව අපට සිතෙන් ලැබෙන්නත් පුළුවන් ඉතින් ඒ නිසා යම් රැවටෙන ස්වභාවයකට ගෝචරන වැඩි. නමුත් මූලික ගොරෝසු මට්ටමින් යනකොට ඒක වැඩෙනව නම් නුවණ, මොකද නුවණ වැඩෙන්නේ මුලින්ම ගොරෝසු මට්ටමින්. ඒක වැඩෙනව නම් අන්න එතනදී හොඳට ප්‍රකට වෙනවා. මේ අනිත්‍ය කියන්නේ මොකද්ද කියන එක. බුදුරණවහන්සේ ඒකේ දහම අර පහාරාද සූත්‍රය කියනා වගේ මූලිකව ගැඹුරට යන්නේ නැහැ. මුලින් පුංචි තැනින් පටන් ගන්න. පුංචි තැන ප්‍රකට තැන. දැන් අපි සමතේකට ගියාට පස්සේ අපට ඒක ප්‍රකටව අහුවෙන දෙයක් නෙමෙයි. ප්‍රකටව අහුවෙන්නේ අපට සැපය විතරයි. සැපය කියන්නේ සාමාන්‍ය ධ්‍යාන සැපයක් කියන එක කාමයන් ඉක්මවපු ධ්‍යාන සැපේ අසාමාන්‍ය සතුට. අසාමාන්‍ය සැපය. ඉතින් මෙතනදී අනිත්‍යයි කියන කාරණාවක් ඉස්සල්ලාම කෙනෙකුට ප්‍රකට කරගන්න අමාරුයි. උදාහරණයක් හිතේ ගත්තොත් දැන් අජිත මානවක එහෙම බොහෝ අෂ්ට සමාපatti ඇති කරගෙන හිටපු අය බුදුරණවහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ සත්‍ය වෙහිලා තියෙන්නේ මොකෙන්ද? කුමක් නිසාද ප්‍රමාද වෙන්නේ? එහෙනම් ඒක ප්‍රකට වෙන්නේ නැති. ඊළඟට කුමකින්ද මේ සත්‍ය දෙවරලා සිටින්නේ? මොකද තියෙන මහා බය? මෙන්න මේ කාරණා ටික අහනකොට බුදුරණාහි අවිජ්ජාය නිමුතෝ ලෝකෝ වේවිච්ඡ සමාදාන ප්‍රකාශේ ජප්පාබිලේපනම් දුරි දුක්ඛ දස මහබ්බයන් කියන මේ කාරණාවත් එක්ක අන්න අර මූලිකව ගොරෝසු අහුවෙච්ච දෙයක්. එයාලකින් සංසාරය පුරුදු කරපෙකට එක හේතුව ඒ ගොරෝසු අහුවෙච්ච දෙයත් එක්ක තමයි පටන් ගත්තේ. ඊළඟට යාළුවා එතනින් එහාට පහසුයි. නුවණත් වැඩි, සිත විසරණ ස්වභාවයක් නැහැ, සමකී පැත්තෙන් සුපර වීමට යන්න පුළුවන්. ඒක නිසා ඉක්මනින්ම එතනින් එහාට මාර්ගය වැඩෙනවා. ඉතින් ඒක නිසා මේ අපිට ඒකාන්ත කරලා කියන්න අමාරුයි. සිතිවිල්ල මනසට ආව එකත් එක්ක එතනින් එහාට විදර්ශනා වැඩේවි කියලා. නමුත් අපිට ප්‍රකට වෙන කාරණාවත් එක්ක මේ හිතන එක හොඳයි. මෙතනින් අපිට පටන් ගන්න පුළුවන්. එතනින් පටන් ගන්නකොට අහපව මුලින් ඉඳලා කායන පස්සනා කොටසත් එක්ක එයාට වැඩිට පටන් ගන්න.
එවන් සැරේ සම්මන්ත්‍රණ ගොඩක් පිට.
සවනල් තෙරුවන් සරණයි. මට තවර පොඩ්ඩක් අර අපව මුලට යන්න හිතුණා. මේ දැන් අර අරිත්ත සූත්‍රය රාජාර කුමාර කිව්වා වගේ එතන බුදුන් වහන්සේ මොකද්ද වදාලේ? දැන් මුලින් කිව්වනේ මෙහෙමත් ආනාපාන සතියක් තියෙනවයි කියලා. කියලා අහකලා ඉතින් එහාට උන්වහන්සේ මොකද්ද ඉතුරු ටික පැහැදිලි කරනවා නේද? කොහොමද දැන් නැන්නේ පොඩක් දැනගන්න පුළුවන්.
චර්වන් සරණයි. එතනදී බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මෙහෙමත් ආනාපානසතියක් තියෙනවා මේක නැහැ කියන්නේ නැහැ කියලා කියනවා මුලින්ම. මම වදාරන්නේ මෙන්න මේ විදිහයි කියලා බුදුරණවහන්සේ සතිපට්ඨානෙ වැඩමේ බොජ්ජංග වැඩමේ යන ප්‍රතිපදාව පැහැදිලි කරනවා. එතකොට ඒක නැහැ හෝ වැරදි කියලා කියන්නේ නැහැ බුදුරණවහන්සේ. මොකද ඇත්තටම මිත්‍යාදිත්‍ය කියනකොට දැන් අපි ගොඩාක් අය පටල ගැනීමක් තියෙනවා. සම්මාදිත්‍ය කියන එකත් මිත්‍යාදිත්‍ය කියන එකත්. සම්මාදිත්‍ය කියනකොට දෙකක් තියෙනවා. ලෝකෝත්තරයි ලෞකිකයි. එතකොට කිසිම සමාධියක් ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් අරූප රූප රූප අරූප ධානෝස්සේ වඩන සමාධියක් මිච්ඡා සමාධි නෙමෙයි. ලෝකෝත්තර නැතිකයි පස්සේ තියෙන්නේ. මොකද ලෞකික සම්මාදිට්ඨිය පදනම් වෙන්නේ. මිච්ඡාදිට්ඨිය නෙමෙයි ලෞකික සම්මාදිට්ඨිය. ප්‍රසවස්තුක සම්මාදිට්ඨියක පදනම් වෙලා වඩන සමාධිය. එතකොට ඒක ලෞකිකයි. එතකොට මිච්ඡා කියලා කියන්න බෑ. අන්න එහෙනම් බුදුරන් වහන්සේ අතන පැහැදිලි කරන සමාධිය මිච්ඡා කියලා අතහරින එක නෙමෙයි. මේක සම්මා සමාධියමයි. හැබැයි ලෞකිකයි. ලෞකික සම්මාදිට්ඨියත් එක්ක බුදුරණවහන්සේ පැහැදිලි කරන කාරණාව ලෝකෝත්තර මාර්ගයේ වැඩෙමින් යන ප්‍රතිපදාව. එතකොට එතන මුල් වන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක මත පදනම් වෙලා වැඩෙන දේ තමයි එතන පැහැදිලි කරන්නේ. ඒකයි කියන්නේ වෙනස. ඒ නිසා තමයි බුදුරණවහන්සේ වැරදි කියලා කියන්නේ නැත්තේ. වැරදි කියලා කියනවා නම් ඒක අර මිච්ඡා ප්‍රතිපදාවක් එක දාන්න ඕනේ. බුදුරණවහන්සේ මිච්ඡා ප්‍රතිපදාවක විතරයි වැරදි කියන කාරණාව දාන්නේ. මේ ජීවිතයේ ජීවත් වීමත් පරලව සුගති බ්‍රහ්මලෝක මේ හැම දෙයකටම ඒවා සියල්ලක්ම සම්මා ප්‍රතිපදා ලෝකෝත්තර මාර්ගයේ විතරයි එතන කතා කරන්න බැරි නැත්නම් ලෞකික සම්මාදිට්ඨියත් එක්ක යන සම්මා ප්‍රතිපදාවක්ම එතන. ත්‍රිවස් සරණ.
දැන් ත්‍රිවස් සරණ සවනද පැහැදිලි.
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආශ්වාස ප්‍රශ්වාසයේ කාය සංස්කාරය කියලා බුදුරජාණන්
අපිට ඇහෙනවා මදි මයික් එකට ටිකක් කිට්ටු වෙලා කතා කරන්න.
සමාවෙන්න. ඇහෙනවද?
ඔව් දැන් ටිකක් හොඳයි අහන්න.
ආශ්වාස ප්‍රශ්වාසයේ කාය සංස්කාරය කියලා තියෙනවා. මේ ඇයි ආශ්වාස ප්‍රශ්වාසයේ කාය සංස්කාරය කියලා තියෙන්නේ? ඒකම වෙන කියන්නේ දැන් අර ධම්මදින්න රහත් මෙහෙන් වාසයේ විශාක උපාසකතුමා අතර තියෙන සාකච්ඡාවේදී මේ ආශ්වාස ප්‍රශ්වාසයේ කාය ප්‍රතිබද්ධා එම නිසා මේ කාය සංස්කාරය කියලා තියෙනවා. ඉතින් ඒ ඇරෙන් ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන මේක ආශ්වාස ප්‍රශ්වාසයේ පමණක්ද කාය සංස්කාරය නැත්නම් මේක කොහොමද අපි තේරුම් ගන්න ඕනේ? ඒක නිසාමද මේක ආනාපාන සතිය සම්බන්ධ කරලා තියෙන කියලා හාමුදුරුවෝ මේක තේරුම් ගන්න කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන බොහොම පිං.
තෙරුවන් සරණයි. මේක නම් ඉතින් ගොඩාක් පැහැදිලි කරන්න උන කාරණාවක්. ඇත්තටම මේක කාය සංස්කාර කියනකොට ආනාපානසතරක් නෙමෙයි. කාය සංස්කාර කියනකොට දැන් මෙතන පටිච්ච සමුප්පාදයේ විස්තර කරන තැනදී කාය සංස්කාරය කියන්නේ ඒක වචනේ. මේක ගොඩාක් හිතන්න ඕන පැත්තක් මෙතන තියෙනවා. දැන් මේකම තියෙනවා සංචේතනා සූත්‍රයේ අංගුත්තර නිකායේ කායේවා භික්ඛවේ සති කාය සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. වාචායවා භික්ඛවේ සති වචී සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. මනේවා භික්ඛවේ සති මනෝ සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං අවිද්‍යාවච්ඡයාව කියලා. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කයක් ඇතයි කියලා ගැනීමෙන් කාය සංචේතනා හේතුෙන් ආර්ජස සුඛ දුක් කට ගන්නවා. මෙතන තමයි පැහැදිලි කරන දේ කරුණු කිහිපයක් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය නිසා කයක් ඇතයි කියලා අරගෙන කාය සංචේතනා හේතුෙන් ආර්ජස සුඛ දුක් කට ගන්නවා. අවිද්‍යාවත් එක්කගෙන වචනයක් ඇතයි කියලා ගැනීම හේතුවෙන් වචී සංචේතනා මුල් කරගෙන ආධ්‍යාත්මික පුදු කට ගන්නවා. අවිද්‍යාවත් එක්කගෙන මනසක් ඇතයි කියලා ගැනීම හේතුවෙන් මනෝ සංචේතනා මුල් කරගෙන ආධ්‍යාත්මික පුදු කට ගන්නවා. කයක් ඇතයි කියලා ගැනීමක් තියෙනවා, කාය සංචේතනාව කියන එකක් තියෙනවා. දෙකක් විස්තර කරනවා. වචනයක් ඇතයි කියලා ගැනීමක් තියෙනවා, වචී සංචේතනාවක් තියෙනවා. දැන් පටිච්චසමුප්පාද විස්තර කරනකොට කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ. එතකොට ඒක වචනයෙන් පැහැදිලි කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපි කයක් කියන කාරණාවක් අපට මූලික ප්‍රකට වෙන්නේ ආස්වාද ප්‍රස්වාසයත් එක්ක. වචනයක් කියන කාරණා ඒක ධම්මදින්නා තෙරණිය පැහැදිලි කරන කාරණායි විස්තර කරනවා. කය හා පටිබද්ද නිසා කාය සංචේතන කාය සංස්කාරේ. වචනය හා පටිබද්ද නිසා. එතකොට වචනයකට කයකට මූලික කාරණාවක් තමයි ආස්වාස් ප්‍රස්වාසයේ කයට වචනයේට මේ විචක්ක ਵਿਚාරය ඊළඟට සිතට සංඥා වේදනා කියන එක. ඒක හැඟීමක්. ඒ හැඟීම මුල් කරගෙන මම කියන කරුණ ටිකක් හොඳට අවධානය හිතන්න. සත්‍ය දැකීමත් එක්ක අපි හැඟීමක් තියෙනවා කයක් ඇතයි කියලා ගැනීම. ඇතයි කියලා ගැනීම නිසා තමයි අප පතක කයත් පොට්ටබ්බයත් කයත් පහසත් කියන පදනමත් එක්ක මගේ හුස්ම රැල්ලක් වුණේ. එතකොට මගේ හුස්ම රැල්ල වෙච්ච කාරණාව කියන එකයි මූලිකව කයක් ඇතැයි කියලා ගැනීම කියන එකයි දෙක. දැන් රහතන් වහන්සේ ආස්වාස්වාස කරන ලෝකයට ප්‍රකටයි. නමුත් රහතන් වහන්සේ අවිද්‍යාවත් එක්ක හටගන්න පටිසම්පාදයක් නැහැ. හතරවෙනි ධ්‍යානයේ එනකොට ආස්වාස නිරුද්ධයි. දැන් එහෙම වුණොත් ආස්වාස්වාස ගත්තොත් තියෙන පටිසම්පාදේ නම් පුතජයන් කරන නිරුද්ධයල යනවා. මොකද ආස්වාස්වාසය කතා කරනකොට ඒක දාලා ආස්වාස ප්‍රස්වාසය කියන කාරණාවක් කයක් ඇතයි කියලා ගන්න ප්‍රකටන හැඟීම මිස ආස්වාස ප්‍රස්වාසය කියන එක නෙමෙයි. එතකොට ඒ ගැනීමකට ප්‍රධාන වන්නේ ආස්වාස ප්‍රස්වාසය. කයකට මූලික අහු වෙන කාරණාව වේදනාවකට විතක් ਵਿਚාරේ මේසිට මේ වචනයකට විතක් ਵਿਚාරේ සිතකට සංඥා වේදනාව ඒක මුල් කරගෙන ඔහුට ඇතයි කියලා ගත්ත කයේ මට ආස්වාස ප්‍රකට වෙනවා. දැන් මට ප්‍රකට වෙච්ච ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට වෙන්නේ කොහොමද කියලා හොයන එක තමයි හේතුඵල ධර්ම වෙනකොට. පටිසම්පාද වෙන එක. අන්න එතකොට ඔහුට අහුවෙනවා මේ මම සත්‍ය දැකීමත් එක්ක මේ කයක් ඇතයි කියලා අරගෙන ඒ ඇතයි කියලා ගත්ත කය මූලිකව ඇතයි කියලා ගත්ත කය. ඒ කියන්නේ ඇතයි කියලා ගත්ත කයක තමයි හොයන්න පටන් ගන්න. අපට ගොරෝසු අහුවෙච්ච එක. මගේ හැඟීමක් එක්ක ඇති වෙච්ච මේ පදනම් මුල් කරගෙන මේ පටිච්චසමුප්පාද ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ කාරණාව අහුවෙනවා. එතකොට ඒක මුල් කරගෙන ආස්වාද ප්‍රසවාස විතරක් නෙවෙයි අපි කරන හැම ක්‍රියාවම කාය සංකාර. ඒක අර සංචේතනා සූත්‍රයේ පැහැදිලි කරන කායව භික්කවේ සති කියන එක නෙමෙයි කාය සංචේතන හේතු උපජිතජ්ජත් සුඛ දුක්ඛ. අවිද්‍යාව පත්‍ය කරගෙන කයක් ඇතයි කියලා ගත්ත නිසා කාය සංචේතනා මුල් කරගෙන සපදුක් කට ගන්නවා. එතකොට කාය සංචේතනාව තමයි අපි අර කරන සියලු කාය සංස්කාර දාගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ආධ්‍යාත්මික සපදුක් කට ගන්නවා. හැබැයි මූලිකව කායක් ඇතයි කියලා ගැනීම ප්‍රකටවන්නේ අපට සත්‍ය නොදැකීමත් එක්ක හැඟීමක් එක්ක මේ ආස්වාද ප්‍රසවාස කියන කාරණාව තමයි. ඒක විභංග සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා මේක වචනෙන් එතන පැහැදිලි කරන්නේ. ඉතින් මෙතන මේ ගොඩක් හිතන්න ඕන කාරණාවක් මෙතන මේ ඉස්මතු වෙන්නේ මේක පටිච්චසමුප්පාදය තේරුම් ගන්නට පටිච්චසමුප්පාද වටහා ගන්නට අපි මේ සත්‍යම දැකීම පදනමත් එක්ක මේ යන පැවැත්ම සිදුවෙන ආකාරයේ ඉස්මතු වෙන්න හොඳ කාරණාවක් ඒක. මේ ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් ගොඩක් හිතන්න වෙනවා මේ ආස්වාපස්වාස යට කාය සංඛාර කියන කාරණාව නෙමෙයි. කාය සංඛාරයක් කියලා කියන්නේ ආස්වාපස්වාස පදනම් වීමක්. ඒ කියන්නේ හැඟීමක් කයක් ඇතයි කියලා ගන්න හේතු වීම. ඊළඟට අරක මගේ දෙයක් බවට පත් කරනවම කාය සංචේතනා කියලා ගොරෝසු මට කොච්චර වෙන දෙයක්. ඉතින් මේ කාරණාව පැහැදිලි වුණාද දන්නේ නැහැ. පැහැදිලි වුණ නැත්නම් තව නොපැහැදිලි වෙච්ච තැනක් පොඩ්ඩක් කතා කරන්න හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ඉතාලම හොඳ පැහැදිලි කිරීමක් එතන සිද්ධ වුණා. මම හිතන්නේ අපි ඒ කියන්නේ අර මේක පිළිබඳ ඉතාලම කියන්නේ මේ පරිසම්පන්න මේක සකස් වෙන ආකාරයේ ඇත්තටම යම්කිසි නිර්වල් බවක් ඇති කරගන්නේ නැතුව නම් මම හිතන්නේ මේ ආනාපාන සති භාවනාවට බහිනවා කියන එකත් මම හිතන්නේ මේක මොකක් හරි නෑ සමානයි. කියන්නේ යම් කිසි නිරෝල් භාවයක් ඇතුවම තමයි ඇත්තට මේකට බැහැ යුත්තේ කියලා තමයි මගේ නැහැ ගියේ ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. මේ බුදුරණන් වහන්සේ කියපු ක්‍රමයට වඩන්න නම් එහෙම තමයි. බුදුරණන් වහන්සේ පැහැදිලි කරපු මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පදනම් වෙලා මේ මාර්ගයේ වැඩෙන එකේදී ආනාපාන සතිය අන්න ඒක වඩන්න නම් මූලික නිරෝල් කිරීමක් ඕනේ. එහෙම නැතුව අර අරිට්ඨ ස්වාමීන් වහන්සේට ඉස්මතු මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ ඉස්මතු කරපු කාරණාව ලෞකික සම්මාදිට්ඨියත් එක්ක මේ කියන්නේ වටහා නොගන හේතුඵල දහ වටහා නොගන කරන්න පුළුවන්. නමුත් අරක කරන්න බෑ. ඒකම අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ අනුලෝම කාන්තියයි සම්මත් නියමයේ මේ දෙකම තේරුම් ගත්ත කෙනෙකුට තමයි මෙතනින් එහාට යන්න පුළුවන් කියන කාරණාව.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මේ කරුණ තව ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා. ඒ කාය සංකාර කියන එක දැන් අපි චේතනාවක් විදිහටම මේක තේරුම් ගන්න අවශ්‍යයි කියලා හිතනවා. ඒ කියන්නේ දැන් කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස කියන එක මූලිකව හිතෙන්නේ මේ නහයේ හැපෙන ඉහළ යන හුස්ම නහය හැපෙන පහළ යන හුස්ම. ඒ කියන්නේ භෞතික මට්ටමකින් ඊළඟට මම හිතන්නේ කර දීගං ආස සන්තෝ ප්‍රසංග ආස සන්තෝ කියන දෙකේදී ඒ භෞතික මට්ටමේදී වර්තමානයේ ඒකට සිහිය පිහිටලා හිතීමක් වගේ හිතෙනවා. ඊළඟට මම මතු කරපු එතෙන්දී මේකේ වර්තමානයේ මේ ක්‍රියාවේ වර නැගෙන්නේ අස්ස සාමීති කියලා. ඊළඟට එතනින් එහාට පස්සම්බයන් එකේ ඊට කලින් සබ්බකාය පටිසංවේදී කියන දෙකේ අනාගත කාලිත වර නැගෙන්නේ. ඒ කියන්නේ අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති විදිහට තියෙන දෙකේ වෙනස මෙන්න මේ ලෝකෙට අයිති දැක්මේ ලෝකෝත්තර දර්ශනයේ වෙනසක්ද කියලා හිතෙනවා. ඒ කියන්නේ දැන් අපි එක මට්ටමක් තමයි මේ හුස්ම දිහා බලා ඉඳලා මේ දිගට තියනවා කෙටිව තියනවා. ඊළඟට ඕක ටික ටික සියුම් වෙලා ගිහිල්ලා නොදැනී යන ගානකට පත් වෙනවා. ඒ නොදැනී යන මට්ටමේදී අපිට මේක ආස්වාස කියන්නත් බෑ ප්‍රාස්වාස කියන්නත් බෑ. හුස්ම හුස්මර දැනෙන මට්ටමක් හෝ නොදැනීම යන මට්ටමක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන දැන් මේක වෙන්න බුද්ධ ශාසනයෙම වෙන්න ඕනද? කෙනෙක් නිකම්ම ආස්වාසය දිහා බලාගෙන හිත එකඟ කරගෙන ඉන්නකොට ඕන කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නේද? එහෙම වුණත් දැන් අපි ගාක් ඉහළ මට්ටමකට ධ්‍යාන රූපාවචර රූපාවචර මට්ටමට ධ්‍යාන වඩපු අපි හිතමු ආලාරකාලම උද්දකරම් පුත්ත වගේ ඒ උදාහරණයක්. ඒ වගේ එහෙම වඩපු ගොඩාක් අය වැඩුවේ මෙන්න මේ විදිහේ දෙයක්ද, හුස්ම දිහා සිහිය පිහිටගෙන ඉන්නවා, වර්තමානයේ සිහිය පිහිටගෙන ඉන්නවා. එතකොට හුස්ම සියුම් වෙලා ගිහිල්ලා නදෙනී යන මට්ටමකට එනවා. හැබැයි අපි පැහැදිලිව දන්නවා ඒකොල්ලෝ ලෝකෝත්තර දර්ශනයට ආවේ නැහැයි කියලා. එතකොට මෙන්න මේ කියපු මේ කාය සංකාර කියන එක දැන් අපි එළියේ තියෙන හුස්ම සංකාරයක් කියලා හිතුවට ඊට වඩා මෙතන මේ ආයතන විදිහට බලනකොට මේක හිතෙන් කරපු දෙයක් එළියෙන් පනෝලා නේද කියන පැත්තකින් සංස්කරණයක් කිරීමක් වගේ කියන දෙයක් වගේ කියලා අදහසක් ආවා. දැන් එතකොට ඒක ප්‍රඥාවෙන් දැකීම තුළ අර මෙච්චර කල් පනවපු හුස්ම පැන වෙන්නේ නැති පැත්තක් කියලා දකින විදිහක්ද මේ තියෙන්නේ කියලා ඒ දෙකේ වෙනස පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කළොත් වටිනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් අර මුලින් කිව්වා වගේ දැන් ආලාරකාරම් උද්දකරම් පුත්තු වගේ අය අර තියෙන ලෝකේට අයිති මේ තියෙනවා කියලා ගත්ත ආස්වාස් පස්වාසයේ තමයි එයාගේ සිවුම් වෙලා තියෙන කාරණාව. දැන් කාය සංකාරයේ තියෙනවා කියලා ගත්ත දේ වචී සංකාරයේ චිත්ත සංකාරයේ දක්වා ගිහිල්ලා චිත්ත සංකාරයේ ඇත්තෙත් නැහැ නැච්චෙත් නැහැ කියන කාරණාවට සංඥා වේදනා ඉතිරි වෙද්දී පුරුදු කරගන්නවා. එතකොට තියෙනවා කියලා ගත්ත ලෝකේ එකයි මම අර මුලින් කිව්වේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට ඉස්සල්ලාම අහුවෙන්නේ ඉස්සල්ලාම කියන්නේ ලෞකික මාර්ගයේදී තියෙනවා කියන ගත්ත කාරණාවයි තමයි කෙනෙක් අනිත්‍ය හොයන්නේ, අනිත්‍ය දකින්නේ, නැතිවීමක් හොයන්නේ. එතකොට ඒ කාරණාව තුළ කොච්චර ගියත් ලෝකෙන් එහාට යන්න බෑ, ලෝකෙන් එතර වෙන්න බෑ. තියෙන ලෝකේ සියුම් කරගෙන ගිහිල්ලා ඒකේ උපරිම මට්ටමට යන්න පුළුවන්. ඒකේ උපරිම මට්ටම තමයි නේව සංඥා නාසඤ්ඤායත. නමුත් දැන් බුදුරණවහන්සේ පැහැදිලි කරපු කාරණාවේදී ගොරෝසු වෙදිම තියෙන ලෝකය නෙමෙයි ලෝකෙ තියනවා කියලා ගත්තේ කොහොමද? සංස්කාර කියලා වචනේ කියනකොට සංස්කාරය කියලා කියන්නේ බාහිරව විතරක් නෙමෙයි, සංස්කරණයක්, සකස් වීමක්, සංකතය, අபிසංස්කරණයක්. මම වෙන දවසක කේමකසු කජ්ජනී සූත්‍රය පැහැදිලි කරන්න ඒකත් ලස්සනට සංකත අபிසංස්කරණ කාරණා පැහැදිලි කරනවා. සංකතේ අபிසංස්කරණය කියන්නේ සංස්කාරය කියන ක්‍රියාව තියෙන සකස් කිරීම, සකස් වීම තියෙන අවිද්‍යාව පදනමත් එක. එනම් අවිද්‍යාව පදනමත් එක්ක සිදුවෙන සකස් වීම යසු විය යුත්තේ. අන්න ඒක තමයි සැබෑවටම මේ සංස්කාරය ගොඩනගෙන ආකාර දෙකියම. දැන් අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ කරගෙන කයක් ඇතයි කියලා ගැනීම නිසා කාය සංචේතනාවෙන් ආධ්‍යාත්මික සපදුකට ගන්නවා. අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ කරගෙන කයක් ඇතයි කියලා ගැනීම නිසා කාය සංචේතනාවෙන් ආධ්‍යාත්මික සපදුකට ගන්න බව දකිනවනම් එහෙනම් ඔහු ඒ දැකීම අර ප්‍රඥාවත් එක්ක දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ගේ ඥානං කියන කාරණා අහුවෙනවා. ඒ අහුවීමත් එක්ක මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ති කරගෙනයි කයක් හිතයි කියලා අරගෙන කාය සංචේතනම කරගෙන ආදී සම්පූර්ණ කටගත්තේ. එහෙනම් මේ අඥානකම දුරු වෙනකොට ඥානය ඇතිවීමත් එක්ක අර අවිද්‍යාව ප්‍රත්‍යෙන් හටගත්ත කයක් හිතයි කියලා ගැනීමෙන් කාය සංචේතනම කරගෙන හටගත් සම්පූර්ණ දුරු වෙලා යනවා. ඒ දුරු වෙන්නේ ඇයි? අවිද්‍යාව නෙමෙයි ඔහුට ඊළඟට අහුවෙන්නේ විද්‍යාව. ඒ විද්‍යාව නිසා කයක් ඇතයි කියලා ගැනීම ඇති වෙන්නේ නැහැ. කාය සංචේතනාමුල් කරන සපදුකට ගන්න එක ඇති වෙන්නේ. ඒක ලස්සනට අවසානයේදී පැහැදිලි කරනවා රහතන් වහන්සේ ගැන විස්තර කරනකොට ඒ සංචේතනා සූත්‍රයේදීම. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ වුණාට පස්සේ කයයි අසති, කාය සංචේතන අසති. එතකොට සපදුක් කියන කාරණාව පණවන්න පුළුවන්ද කියලා අහනවා. පණවන්න බෑ. මොකද මේ සියල්ලක්ම නිරුද්ධයි. එතකොට එහෙනම් පුජ්‍යල ස්වභාවයක් එකයි කෙනෙකුට ඉස්සරලාම මේ තමන්ට ගෝචර වෙන දේක් අහුවෙන්නේ. එතකොට එයා ලෝකෙත් තුළමයි. නමුත් මෙතන පැහැදිලි කරන බුදුරණවහන්සේ පැහැදිලි කරන න්‍යායෙදී හේතුඵල ධහමත් එක්ක ප්‍රඥාව මුල් කරගෙන මේ කරන වැඩපිළිවෙලේදී අර ලෝකයේ සියුම් කරගෙන යන වැඩපිළිවෙලක් නෙමෙයි වෙන්නේ. ලෝකයේ සකස් වෙන ස්වභාවයේ ඉක්මවල ලෝකෙන් ඈතර වෙනවා. එතකොට ලෝකෙන් ඈතර වෙනවා කියලා කියන්නේ තියෙන ලෝකය තව සියුම් කිරීමක් නෙමෙයි, ලෝකයේ සකස් නොවන ස්වභාවයට ප්‍රඥාව නිසා ඇති වෙනවා. අන්න එතන තමයි මාර්ගය වැඩෙන්නේ. එතකන් පුරුදු කරන වැඩපිළිවෙල ලෞකිකමයි, ලෝකයේ තුල තියෙන දෙයක්මයි. සංස්කරණය අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න ආකාරය නොදකින තාක්කත්, අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න ආකාරය දකින තැනදී තමයි ලෝකෝත්තර මාර්ගය වැඩෙන්නේ. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ, එතන එතකොට දැන් මේ අවිද්‍යාව පත්‍ය කරගෙන කරන සංස්කරණයක් කියන එක මම හිතන්නේ හරි වැදගත් කියලා. එතෙන්දී දැන් අපේ මතයක් තියෙනවා මේ මම මගේ ආත්මය නොවන හුස්ම කය පමණක් ඇත්තේය කියන මට්ටමකටද ඉන්නේ. එහෙම නැත්නම් මේ අවිද්‍යාවෙන් සකස් කරපු හුස්ම කයක් නිසා මම මගේ ආත්මය කියන කොටස් ටික මතු වුණාද? එතකොට දැන් එහෙම වුණා නම් අපිට අවිද්‍යාවෙන් කරන සංඛාරය මේ හුස්ම කියන එක අවිද්‍යාවෙන් හදලා එළියෙන් තියෙන දෙයක් නම් ඒක සකස් නොකිරීම තුළ හුස්මකයක් පණවන්නේ නැති ස්වභාවයකට එනවා ඇත්ත දැකීම තුළ. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනකන් හුස්මකය තියෙනවා, අවිද්‍යාව නැත්නම් හුස්මකය කියලා දෙයක් පණවන්න බැහැ කියන මට්ටම. එතකොට එතෙන්දී අර මම මගේ ආත්මෙන් තොර හුස්මකයක් පමණක් ඇත්තේය කියන කතාවකුත් යෙදෙන්නේ නැති පැත්තක් නේද මේ ලෝකෝත්තර දර්ශනයේදී එතකොට පෙන්නුම් වෙන්නේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කාරණාව හරි. මේ නැත්තම් මම මගේ කියන පැවැත්මකින් තොරව හුස්මකයක් තියනවා කියන කාරණාව කෙනෙකුට යනවා. මම මගේ කියන පැවැත්මකින් තොරව උස්මකයක් තියනවා කියලා ගැනීම තියෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන සංස්කරණය වෙච්ච උස්මකයකට මම දානවා මම මගේ නෙවෙයි කියලා. අවිද්‍යාව පත්‍ය කරගෙන සංස්කරණය වෙච්ච උස්ම රැල්ලකට මම මගේ නෙවෙයි කියලා දානවා. ඒක මම දාන දෙයක්. අවිද්‍යාව පත්‍ය කරගෙන සංස්කරණය නැටි දැක්කනම් ආයි මම මගේ නෙමෙයි කියලා දාන්න අවශ්‍යතාවයක් නැහැ. අවිද්‍යාව පත්‍ය කරගෙන සිදුවන සංස්කරණය දැක්කනම් මම වගේ නෙවෙයි කියන දාන්න අවස්ථාවයක් නෑ. ඒක තමයි යතහබුතං පජානා යතහබුතෝසින් දකිනවා කියන්නේ. ඒක එතනදී නේතම් මම මේ සමස්තන මේ සවත්තා තියෙනවා. ඒක අපි සංකල්ප වශයෙන් මූලිකව තියලා බලන වැඩක් නෙමෙයි. බලන්න තියෙන්නේ හැම මොහොතකම සත්‍ය. දැන් පටිච්චසමුප්පාදයෙන් වෙන් හැම තැනකම කතා කරනකොට ඒ හැම තැනකම කතා කරන්නේ මොකද්ද? මේ ආර්ය සත්‍ය කියන එක වැඩෙන්නේ. මොකද ආර්ය සත්‍ය වැඩෙන්නේ සම්මාදිට සූත්‍රය, ඥානස සූත්‍රය හැම එකම බලනකොට ඒ පටිච්චසමුප්පාද අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනකොට ආර්ය සත්‍ය හොවෙන්නේ. ඇයි ආර්ය සත්‍ය හොවෙන්නේ? පටිච්චසමුප්පාදේ මූලිකව පැවැත්ම විද්‍යාව. එහෙනම් කොතනින් බැලුවත් ආර්ය සත්‍ය හොවෙනවා නම් එහෙනම් විද්‍යාව යන වැඩ පිළිවෙල. එහෙනම් මේ ආර්ය සත්‍ය කොතන හැමතරම හොවෙන්නට ඕන. අහුවෙච්ච තැනදී තමයි එයාට පුළුවන්කමක් ලැබෙන්නේ මේ සංස්කරණයම හොවෙන්නේ අල්ලගන්න. එහෙම නොවුනොත් එහෙනම් අපි දාන සංකල්පයක් විතරයි නැතමම මම නේ මගේ නේ මට අයිති නැහැ කියන කයක් තියනවා කියලා හුස්ම රැල්ලක් පමණක් තියෙන්නේ කියන ගැනීම. ඒක අපි අවිද්‍යාව පත්‍යෙම දාන එකක්. ඒක අතාවුත වශයෙන් අහුවෙච්ච තැනදී අපට ආයෙ දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තෙරුවන් සරණයි.
බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ගැටලු තියනා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා එනවා තමයි.
මම හිතන්නේ තෙරුවන් සරණයි. දැන් කුක්කලගේ මහත්තයා දැන් ඉස්සෙල්ලා මේ දේශනාව පටන් ගද්දී අපි මම හිතන්නේ අර ප්‍රශ්න දෙකක් මතු කර වෙලාවේ දැන් අර පස්සම් බෑන් කාය සංකාරං අස්ස සික්කාමි සික්කති අන්නේ ඒ වගේ දේවල් මම හිතන්නේ අපි මේ මුලදී කොහොමද, ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි මේවා යොදවන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් මේ මේ අපිට කතා සාකච්ඡා කරගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ.
ඉතින් සරණයි. ඇත්තටම අපි දැන් ප්‍රායෝගිකව යොදවන්න අපි ගොඩක් වෙලාවට අපි ප්‍රායෝගිකව නිකන් කරගෙන යන එකක් නේ ගොඩක් වෙලාවට තියෙන්නේ. දැන් මම උදාහරණයකට කිව්වොත් ඇත්තටම මම ගොඩාක් මේ සමහර අවස්ථාවලදී මේ තේරුම් ගත්තා කෙනෙකුට යමක් ප්‍රායෝගිකව කරන්න කියලා දෙන්න පහසුයි. මොකද හේතුව යම් කිසි දෙයක් වැඩෙනකොට එයාට ඒ තුලින් අත්දැකීමක් ලැබෙනවා. ඒකට අහුවෙලා එයා එතනින් යනවා. නමුත් දැනගෙන තේරුම් අරගෙන මේක කරනවා කියන කාරණාව අමාරුයි කරන්න. ඒකට දැනගෙන තේරුම් අරගෙන කරනවා කියන කාරණාව ඇති කරගන්න ප්‍රඥාව අවශ්‍යයි. නිකන් යමක් කරන්න කියලා දින කරන එකට ප්‍රඥාව අවශ්‍ය නැහැ. ඒක ඒක කියන වැඩපිළිවෙල එහෙම කරනවා නම් එයාට ඒක ඔස්සේ ඒට අදාළ යම් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ඒ සමතිය මුල් කරගෙන. නමුත් දැනගෙන දැකගෙන යන්නට නම් අපට අනිවාර්යෙන් නුවණ ප්‍රඥාව අවශ්‍ය වෙනවා. එහෙනම් නුවණ මුල් කරගෙන අපි මේවා තේරුම් ගන්නට ඕනේ. තේරුම් නොගෙන අපි යමක් කරන්න ගියාට ඒ යන වැඩ පිළිවෙල තුන මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒකයි අර දේශනාව තුළ පැහැදිලි කරේ අනිත්‍ය සූත්‍රය තුළදී මේ අනුලෝම කන්තිය සම්මත්ත නියාමය කියන කාරණාවලට අනිවාර්යෙන් එන්නටම ඕනේ අපට මාර්ගයට පැමිණෙන්නට. එහෙම නැත්නම් අපි කරන වැඩෙත් එක්ක මේ වේවි කියලා ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි මාර්ගයට යාවි කියලා ගිහිල්ලා හරියන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරපු හැම කාරණාවකම තියෙන ඉස්සල්ලාම නුවණට. දැන් සම්මා දිට්ඨියනේ අරහත්ංග මාර්ගයේ මූලික අංගේ. එහෙනම් අපි බලන්නට ඕනේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර වෙන්නට අවශ්‍ය ප්‍රතිපදාව. සම්මා දිට්ඨිය ලෝකෝත්තර වෙන්නට අවශ්‍ය ප්‍රතිපදාව යෝනිසමනසිකාර සද්ධර්ම ශ්‍රවණය. එහෙනම් මේ අහන ධර්මයේ යෝනිසමනසිකාර කරන්නට වෙනවා. එහෙනම් සම්මා දිට්ඨියට එන්න බුදුරණ වහන්සේ මේ කියපු කාරණා හැම එකක්ම තේරුම් ගන්න යෝනිසමනසිකාර කරන්න වෙනවා. එහෙම කරනකොට තමයි මූලික අංගයට එන්නේ. මූලික අංගයට එන්නේ නැතුව අනිත් දේ කරාට මේ ලෝකෝත්තර මාර්ග වැඩෙන්නේ නැහැ. එනිසා හොඳට බලන්නට ඕනේ අපි හැම වෙලෙම කල්පනා කරලා එහෙනම් අපි සම්මාදිට්ඨියට අවශ්‍ය ප්‍රතිපදාව කරනවාද සම්මාදිට්ඨියට අවශ්‍ය දේ කරනවාද කියලා බලන්නට ඕනේ. එහෙම බලනකොට අපට එහෙනම් අන්න සද්ධර්මස්රණ යෝනිසමනසිකාරය මේ දෙක අපි නිරන්තරයෙන් කරන්ට එනවා. එතකොට අපට අහුවෙනවා ධර්මයේ තුරදී වැහිච්ච කාරණා නොවැහිච්ච කාරණා තේරුම් ගන්න ඕන කාරණා මෙන්න මේක විවර නොවිච්ච කාරණාව තේරුම් ගන්න ඕන කාරණාව අපි තේරුම් ගන්න විවසනවා අන්න යෝනිසමනසිකාරය කරනවා. ඒ යෝනිසමනසිකාරය කරනවා කියලා කියන අර අහපු ධර්මේ නන නෝණින් ඉමසනවා මේක වටහා ගන්නද නෝණින් ඉමසනකොට අන්න සම්මාදිට වශයෙන් ප්‍රතිපදා වෙනවා. එහෙනම් අපට අර දේශනාව තුළ වටහා ගත යුතු කාරණා ගැන අපට හොඳට හොයන්න වෙනවා අපි යමක් පුරුදු කරන්න කලින්. අපට පහසුයි හැබැයි යමක් පුරුදු කරගෙන ගිහිල්ලා යම් ප්‍රතිඵලයක් ඒ තුළින් ලබන්න. ඉතින් ඒ නිසා ගොඩක් අය ඒක කරනවා. ඒ කළා ඒ තුළින් ප්‍රතිඵලයක් ලැබුණා කියලා ඒකෙන් හසුතු වෙනවා. නමුත් අර මූලික කාරණාවට එන්නේ නැහැ. ඒ නිසා මූලික කාරණාව අපි එන්නට ඒ අදාළ ප්‍රතිපදාව පුරුදු කරන්නම වෙනවා. එහෙම නැතුව කවදාවත් තථාගත ධර්මයේ තුලින් සත්‍ය දැකලා නිවිසනසෙන්නට ලැබෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
අවසර ස්වාමීන් වහන්සේ මං හිතනවා දැන් එතන අර ඒ පස්සම්බයං කාය සංකාරං කියන එකට අපිට දැන් දෙපැත්තකින් දකින්න පුළුවන් වගේ එකක් තමයි අර හුස්ම දිහා බලන් ඉඳලා හුස්ම දැනෙන්නේ නැතුව යන ඒ සංසිඳීම සාමාන්‍යයෙන් හුස්ම දිහා බලා ඉන්න කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක ධර්මය අවබෝධයකින් හත් පටිච්ච සමුප්පන්න ස්වභාවය නැත්නම් චතුරාර්ය සත්‍ය දැකීම තුල එන අවබෝධයක් නම් නෙමෙයි චිත්ත සමතයක් තුළ හුස්ම සියුම් වී යාමක් කියලා. ඒ කියන්නේ වෙන දේවල් වලට අවධානය යන්නේ නැති මට්ටම තුළ හිත එකඟ වීම වැඩි වීම තුළ එන එකක් කියලා. දැන් මේ කියපු විදිහට අපි දැන් හුස්ම කියන එක කාය සංඛාරයක් නැත්නම් මේ සංස්කරණයක් විදිහට දැක්කොත් කියන්නේ අපි දැන් මේ ආයතන ක්‍රියාකාරීත්වයක් විදිහට දැක්කොත් කාය ස්පර්ශයෙන් මොනවද දැනෙනවා ඒක ගැන මන ආයතනෙන් කල්පනා කරලා නේද ඔකට ආස්වාසය හරි ප්‍රාස්වාසය හරි කියලා දාන්නේ. ඊළඟට ඒ හිතෙන් දැනගත්තු එක එතන සිහිනවන නැති නිසා නේද මේ බාහිර ස්මක් පනෝලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ සමුදයයි වයයි දැක්කොත් එතකොට එතන අවිද්‍යාව නිසා නේද මේ බාහිර හුස්මක් පනෝගෙන ඉන්නේ කියන දැක්ම තුල හුස්මෙන් නිදීමක් එතන එන සංසිඳීම දැන් හුස්ම තියෙද්දිම කියන්නේ අපි මුලාවට මේක පනවලා තියෙනවා මුලාව නැත්තම් පැනවෙන්නේ නැහැ කියන දැක්ම තුල සංසිඳීමක් වගේ එකක් එතන සම්බයං කාය සංකාරං කියන එකේ ලෝකෝත්තර දර්ශනය තුල දකින්න පුළුවන් නේද එහෙම වෙනකොට දැන් අර අපි ඔකේ තව ප්‍රශ්නයක් මතු කළානේ මේ ආයනුපස්සනා කොටසදී වේදනානුපස්සනා කොටසදී මේ බුදුරජාණන් වහන්සේ සඳහන් නොකරපු දෙයක් චිත්තානුපස්සනා කොටසදී සඳහන් කරලා තිබුණා ඒක තමයි නාහං භික්කවේ මුත්තස්සතිස්ස අසම්පජානස්ස අනපානස්සතින් වදාමි එක සඳහන් වෙන්නේ චිත්තානුපස්සනාවේදී එතකොට මේ මුත්තස්සතිස්ස කතාවයි අසම්පජානස්ස කතාවේයි ඒ දෙකෙන් මිදෙන්න වැඩපිළිවෙලක් ඊට කලින් පියවරවල ඒ කියන්නේ මේ කායනුපස්සනා කොටසෙයි වේදනානුපස්සනා කොටසෙයි තියනවද කියලා අදහසක්. මොකද අර විදිහට බලනකොට මේ සිහි මුලා වුණ සතිය කියන එක නෙවෙයි. දැන් එන්නේ ප්‍රඥාවෙන් එන සතියක්. එතකොට එතනින් මුත්තස්සතිස්ස කියන එකයි අසම්පජානස්ස කියන එකයි ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් තියනා නේද? ඒ නිසාද මේ චිත්තානුපස්සනාවට එන්න කලින් මේ විදිහේ දර්ශනයක් ඇතුව කායනුපස්සනා කොටසයි වේදනානුපස්සනා කොටසයි වැඩීමක් සිද්ධ වෙන්න ඕන අදහසක් හින්දාද මේක මේ මෙතන චිත්තානුපස්සනාවට ඒ කොටස දැම්මේ. මොකද මේ මුත්තප්පතිස්ස අසම්පජානස්ස කියන කැලල කායනුපස්සනාවෙම දැම්මනම් මං හිතන්නේ කිසිම කෙනෙකුට මේ ආනාපාන සතිය නුසුදුසු මට්ටමකට එනවා ඒ වයින් මිදෙන්න ප්‍රඥාව වඩන්න විදිහක් නැති වෙලා යනවා. හැබැයි දැන් මේ විදිහට බලුවත් එහෙම ඕන කෙනෙකුට මේ හැකියාව තියනවා නේද මේ කායනුපස්සනාවෙන් පටන් අරන් වේදනානුපස්සනාවත් වැඩිම තුල මේ මුත්තස්සතිස්ස කියන එකයි සම්පජානස්ස කියන එකයි ටිකෙන් ටික දුරු කරගන්න. ඒ වගේ අදහසක් වගේද ස්වාමීන් වහන්සේ කරනා කරමින් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි.
තරවන් සරණයි. ඔය එහෙම හිතන්නත් පුළුවන්. මොකද හේතුව මේ අර විදියට පුරුදු කරන් එනකොට සිහිය නොන හොඳටම වැඩෙනවා. මේ දැන් මූලික කාරණාවේදී යම් සිහියක් නොනක් කියනවා. හැබැයි ඒක මාතුල හටගන්න දෙයක්. මාතුල හටගන්න කාරණාව මාර්ගංගයක් හැටියට සම්පූර්ණයෙන් හොඳට අතෙන්නේදි වැඩෙනවා කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. තනි කාරණාව සාමාන්‍යයෙන් හිතන්න පුළුවන්. අනිත් එක තමයි අපට මූලිකව අර හුස්මරැල්ල කියන කාරණාව සියුම් වෙලා යන එක ලෞකික දේදී දකින්නේ තියෙන කාරණාවක තියෙන හුස්මරැල්ල ලෝකෝත්තර මාර්ගයේදී තියෙන හුස්මරැල්ල නෙමෙයි මේ හුස්මරැල්ලක් හටගන්න ආකාරය දකිනකොට අන්න එතන සංසිධීම කියලා කියන්නේ තිබ්බිච්චේ සංසිධීම නෙමෙයි ඒ තියනවා කියලා ගත්තේ සත්‍ය දැකීම නිසා සත්‍ය දකිනකොට එහෙනම් අන්න සංසිදෙනවා. මෙන්න මේ කාරණා දෙක එහි විදිහට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ අසම්පජානියයි සතියයි නැතිකම තේරුම් ගන්න පුළුවන් මූලිකව යම් මට්ටමක් එක්ක පුරුදු කරන් යනකොට එයාට අතනදි සතියේ සම්පජාන හැදිනවා කියලා. මේ ගැන තව ටිකක් කල්පනා කරන්න එනවා මෙතන මේ විස්තර කරන කාරණාව ගැන. මොකද සිත් කියන තැනදී එයාට ප්‍රකට කරගන්න ගොඩක් කාරණා තියෙනවා. ඒ කියන්නේ මූලිකව කයත් වේදනාවක් කියන කාරණාව මූලිකව අහුවෙනවා. කය මුලින්ම අහුවෙනවා. ඊළඟට වේදනාවක් යම් පමණකට අහුවෙනවා. මේක හොඳට අහුවෙච්ච තැනදී තමයි සැබෑවටම සිත් කියන කාරණාව හරියටම ප්‍රකටවන්නේ. එතෙක් සිත කියන කාරණා ප්‍රකටවන්නේ නිවැරදිව. එතෙන් එහෙනම් හොඳට සතිය සම්පජන්නේ වැඩලා තියෙනට ඕන ඒ කාරණා ප්‍රකට වෙන්නේ. ඉතින් මේ විදිහට ආනාපාන සතිය සම්පජන්නේත් නැති කෙනාට මේ ප්‍රතිපදාව වැඩෙන විදිහට වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කෙනෙක් මූලික හුස්ම රැල්ලක් දැකලා ඒ තුල සංසිඳීමක් ඇති වෙලා ඒකෙන් වේදනාවක් ප්‍රීති සැපය ලෞකික මාර්ගයේ ඔස්සේ වරණට. නමුත් හේතුඵල වශයෙන් ගොරෝසු මට්ටමින් හොයන්න පටන් අරගෙන එතන ඉඳලා ඒකේ සත්‍ය දකිනකොට වේදනා කායන පස්සනාව වේදනාන පස්සනාවෙත් අන්න හොදට සිහිය නුවණ වැඩෙන විදිහට ප්‍රතිපදාව වැඩෙන නිසා අන්න මාර්ගය වැඩෙනවා. ඉතින් මේ කාරණාව ටිකක් ඒ විදිහට කල්පනා කරන්න පුළුවන්. දරුවන් සර්.
සම්මයි කුග්ගලගේ මාර්ගය ඔබතුමා මුලින් අහපු ප්‍රශ්නය අර අස්සසීසා මීති සික්ඛති කියන කොටස අපිත් පැහැදිලි කරගන්න යෙදුනද? මද වේලාවකට විසන්දි වුණා. ඒ වෙලාවේ ගැන කතා කරන්න දන්නේ නැහැ. ඒ අනාගත කාලෙන් ඇයි ඒ විදිහට එදිරලා තියෙන්නේ කියන එක ගැන සාකච්ඡා වුණාද කියලා පොඩ්ඩක් විස්තර කරන්න කියලා සම්ම.
අපි ස්වාමීන් වහන්සේට මේක කෙටි පිළිතුරක් දෙන්න යොමු කරමු නේ දවසරයි ස්වාමීන් වහන්සේ.
දර්වන් සරණ ඒ කාරණා ගැන ටිකක් පැහැදිලි කරා. මොකද එතන අර පැහැදිලි කරන්නේ අනාගතයෙන් කියනකොට අපි අර මූලිකව ප්‍රකට වෙන කාරණාව ඔස්සේ අපි තියෙන කය ඇතයි කියලා ගත්තේ ඇයි කියලා නෝණින් ඉමසනවා. ඒ නෝණින් ඉමසනකොට ඔහුට ප්‍රකට වෙනවා මේ හුස්ම රැල්ලක් ඇතයි කියලා ගත්තේ. නමුත් දකින්නේ සත්‍ය ස්වභාවය. හේතුඵල වශයෙන් මේක ඇති වෙච්ච ආකාරය දකිනවා. මේ දකින නිසා තමයි අනාගත කාලයෙන් හුස්ම රැල්ල කියන කාරණාවට හෙදෙන්නේ. එයා හුස්ම රැල්ල කියන කරණාව ගත්ත එකක තමයි මේ දකින්නේ. එතකොට අර හුස්ම රැල්ල දැකලා තියෙන එක බෙදනව නෙමෙයි. හුස්ම රැල්ල ගත්ත එකේ හොයන එක කරන්නේ. තියෙන කාරණාව බෙදනව නෙමෙයි. ඇතයි කියලා ගත්ත එකේ සත්‍ය හොයන්නේ. එහෙනම් හුස්ම රැල්ල කියන කරණාව වටහා ගැනීම අනාගත කාලෙත් තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ
අවසර සංඥාංශයක දැන් අපි මේ විදිහට ගත්තොත් දැන් අපිට යම් කිසි දෙයක් ගැන මෙනෙහි කරලා බලන්න වෙන්නේ එතන රැවටුණාට පස්සේ. ඒ කියන්නේ අපි දැන් ඔන රූපයක් ගැන දැනගත්තට පස්සේ තමයි ඕක දැනගත්තේ කොහොමද කියලා නුවණින් බලන්න වෙන්නේ ඒකේ සමුදය වයපැත්ත. ඒ වගේ දැන් අපි ගත්තොත් දැන් හුස්ම රැල්ල කියන එක ආස්වාසකය හරි ප්‍රාස්වාසකය හරි මේ දිග හරි කෙටි හරි ඒ හුස්ම කියන කය මෙහෙම හුස්ම කයක් පැන උනේ කොහමද කියලා ඒකේ සමුදය මෙනෙහි කරන්න වෙන්නේ හුස්මක් ගැන දැනගත්තට පස්සේ. එතකොට දැන ගැනීම තුළ ලෝකෙට අයිති මට්ටමක් නැත්නම් යම් කිසි මුලාවක් යෙදිලා තියෙනවා. ඊළඟට අපි මේකේ සමුදය හොයාගෙන යෑම තුළ උදාහරණයක් විදිහට ආයතන පැත්තෙන් බැලුවොත් මෙන්න මෙහෙම කාය ස්පර්ශයක් මන යතනින් ආපු ඒ චේතනා ගොඩක් ඒකෙන් කරපු සංස්කාර ගොඩක්. එතකොට මේ සංස්කාර ගොඩක් නේද ඊළඟට මේ එළියෙන් හුස්මක් කියලා පනවගෙන තියෙන්නේ කියන මේ සමුදය වය බැලීමක් වෙන්නේ දැන් හුස්මක් තිබුණත්නේ ඒ පනවගත්තු කයෙහි කය පිළිබඳව ඒකේ සමුදය ධර්මතාවයයි වය ධර්මතාවයයි දකිනවා. ඒ දැක්ම එන්නේ ඇත්තටම හුස්ම දැනගන්න මොහොතේ නෙමෙයි ඊට පස්සේ අනාගතයේදී එන ඥානයක් නේද? ඒ කියන්නේ අර ඒක අර සතිපට්ඨානෙත් කියලා පෙනවනේ යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිච්චිතෝච විහෙරති කියන කොටසෙත් මේක මේ මේ ඥානයක් පිණිස මේ මේ සමුදය වය බැලීම තුල ඒ සිද්ධ වෙන දෙයක්. ඉතින් අපිට දැන් ප්‍රායෝගිකව සමුදය වය බලන්න වෙන්නේ හුස්ම ගැන දැනගැනීමෙන් අනතුරුව. එතකොට ඒක වර්තමානය නෙවෙයි අනාගතයේන අවබෝධයක් ඥානයක් වගේ කියන අදහසකින්ද එතන ඒ අනාගත කාලෙට ඒක වර්ණගලා තියෙන්නේ මේ ඒක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න සායනස් වරදක් තියනවා නම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ ඇතර අස්ස පිස්සා මීති කියන ආස්වාස කරන්නේ නෙමෙයි. ආස්වාස කරන්නේ නෙමෙයි හික්මෙනවා කියනකොට ආස්වාස කරන්නේ මෙන්න මේ සඳහා දැන ගැනීම පිණිසයි කියන කාරණාව තමයි. ආස්වාස කරන්නේ සත්‍ය දැන ගැනීම පිණිසයි කියන කාරණා. ඒතර ඇතයි කියලා ගත්ත කයෙහි සත්‍ය හොයනකොට ඒ ගත්ත කයේ සත්‍ය හේමත් එක්ක තමයි මේ නුවණ හටගන්නේ. එතකොට ඒ නුවණ හට ගැනීමත් එක්ක ඔහු තේරුම් ගන්නවා මම ආශ්‍රපස්වාස කරපු ස්වභාවය නිසා තමයි මේ කටගත්තේ කියලා. ආශ්‍රපස්වාස කරපු ස්වභාවයක තමයි මේ කාරණාව දැක්කේ. එතකොට මේ නුවණ හටගත් අනාගතේ. අනාගතේ කියන්නේ අනාගතේ තමයි ඔහු මේක තේරුම් ගත්තේ. වටහා ගත්තා. හැබැයි මූලිකව පටන් අරගෙන ගියේ ඒකේ. ඒ වගේම තමයි දැන් ආශ්‍රපස්වාස කියන කාරණාව දැන් අපි හිතමු කෙනෙක් එක දිගටම මාර්ගය වඩනවා කියන කාරණාවත් ඒ වගේම යම් ප්‍රමාණයක් වඩලා ඊළඟට එයා තේරුම් ගන්නවා තමන් කරගත්ත වැඩපිළිවෙල මේ වගේ දෙයක් මත ඇති වෙනවා. දැන් පත්‍යක්ඛ ඥානයේ කියලා බුදුරණවහන්සේ දේශනා කීපයකම තියෙන ප්‍රත්‍යක්ෂා නුවණක් මොකද නුවණ කියන කාරණාව තමන්ගේ දෙයක් කියලා තේරුම් ගන්න ආපස්සට ගිහිල්ලා දැන් දැන් මාර්ගය වඩනකොට තමන්ගේ කියලා ගැනීමක් නෑ. පස්සේ තමයි ඔහු තේරුම් ගන්නේ අන්න මාතුල් මේක හටගත්ත කියලා. එතකොට තමන් මේ කර ප්‍රතිපදාව අන්න වටහා ගන්නවා. ඒ වටහා ගැනීම සිදු වන මෙන්න මේ කාරණා තේරම ගලපන්න පුළුවන් මෙතන මේ වටහා ගන්නකොට. මොකද නැත්තම් මාර්ගයේ වැඩෙන අවස්ථාවේදී කිසි දෙයකට අපිට පණවන්න බැරි වෙනවා. මොකද මාර්ගයේදී අපි යමක් පැනෙවුවා නම් ඒ පණවන දේ පැනෙවි මම ඉඳලා. අනාගතේ තමයි හැමදේම පණවන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ටිකක් ගලපන්න පුළුවන් මෙතන මේ විස්තර කරන ටිකට. ඒ නිසා අර ප්‍රත්‍යක්ෂා නුවණ කියන කාරණාව ගැන ටිකක් කල්පනා කරා නම්
තමත් ඒක හොඳට ගලපලා තේරුම් ගන්න පුළුවන්. චිරවන් සර්ණ. චිරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. එතම දැන් අපි දැන් ධර්මයේ අහලා තියෙන අය වශයෙන් බොහෝ ධර්ම දේශනා අහලා ස්පර්ශයගෙනත් ඒ වගේම දැන් හුස්ම කියන එකක් අපිට දැනෙන්නේ කොයි ආකාරයෙන්ද? කාය ස්පර්ශයෙන් දැනෙන බවත් ඒ සියලු දේවල් වල යම්කිසි විදිහක අපි පොතේ දැනුමක් එහෙමත් නැත්නම් අහලා අපි දැන් දන්නවා දැන් හුස්ම ගැන හිතනකොටම දැන් හුස්ම වදිනවා කියන තැනදීම කාය ස්පර්ශය වෙනවා මේ පටන් ගත්තා. ඒ ආකාරයෙන් යම්කිසි දැනුමක් තියෙන පිරිසක් මේකට යොමු වුණා. අපි එතනදී ඇත්තටම ගන්නෙ නැහැ මේක මගේ හුස්මයි කියලා. මොකද අපි අහලා තියෙන ධර්මය අනුව අපි ඒ පිළිබඳව ගන්න ස්පර්ශය නිසා මේ වගේ දෙයක් දැනුණා කියන ආකාරයෙන් තමාගේ හුස්ම ගැන කියලා ගන්නෙ නැති බවක් වගේ තේරෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම කරගෙන යනකොට දැන් ඇත්තටම හිතෙනවා දැන් අපි දන්න තැන ඉඳන් පටන්ගෙන ඉදිරියට යා යුතු ගමනක් තමයි තියෙන්නේ. එකපාරම අපිට හිතන්න බෑ ලෝකෝත්තර මට්ටමක ගිහිල්ලා අපිට දෙයක් කරන්න අපහසුයි. ඒ දක්වා යන ගමනේදී අපි අහපු ධර්මයක් සමග ඒක නිරන්තරයෙන්ම ඇත්තටම මතුවලා එනවා ටික මේක පුහුණු කිරීම හරහා කියලා හිතෙනවා. ඒ අනුව යන ගමනකදී තමයි මම හිතන්නේ ඉදිරියේදී අපිට ප්‍රත්‍යක්ෂ ඥාන වශයෙන්ම ඒ දේ ලැබෙන්නේ කියලා. ඒක නිසා අපි කතා කරත් මේ සම්මාදිට්ඨියට පැමිණලාමයි මේක දකින්න ඕන වගේ අදහසක් මතු වුණත් එතනට යනකම්වත් අපි මේ දන්න දැනුමෙන් එහෙමත් නැත්නම් මේ අපි අහලා තියෙන ශ්‍රුතයේ අනුව මගේ කියලා ගන්නේ නැතුව ඒ කියන්නේ ඇති වෙන හැටි දැකගෙන දැනගෙන ඉදිරියට යාම තමයි කළ යුත්තේ කියලා හිතනවා වහන්සේ. ඒ කියන්නේ යමක්
තිරවසරණයි සම්මා දිට්ඨිය ඇතිවීමම කරගෙන කියන කාරණාව නෙමෙයි. ඇත්තටම අර සම්මත්ත නියාමයේ කියලා කියන්නේ සම්මා දිට්ඨිය ඇතිවීම නෙමෙයි. ධහම තේරුම් ගන්න ඉදවල් කරගෙන ඒ තුළට බැස ගැනීම කියන එක. එතකොට අපි මූලිකව අපට මේ අහුවෙන කාරණාව අපි මේක මේ මනස් කයත් පහසත් විඥාණයත් එකwidetildeමේ කටගත්තේ කියලා දැනගැනීමත් එක තමයි මේක තියන්නේ. හැබැයි අපි අර කයත් පහසත් විඥාණයත් එකwidetildeමෙන් කටගත් ආකාරය ගැන නිරවුල්කමක් ඇති වෙන්නට ඕන. ඒ නිරවුල්කම කියන එකත් සම්මාදිට්ඨිය කියන එකත් දෙකක්. ඒ නිරවුල්කමත් එක ඒක පුරුදු කරනකොට අපි ආයේ පුරුදු කරන්නට ඕනැත්තේ අර හුස්ම රැල්ල මෙන්න මෙහිම හටගන්නවා කියන කාරණාවත් එක්ක පුරුදු කරන්නට ඕන. එහෙන් පුරුදු කරගන්නකොට ඒ පුරුදු කරගන්න ප්‍රතිපදාවත් එක්ක අන්න සම්මාදිට්ඨියට යන්නට ඒක හේතු වෙනවා. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගෙනම කරනවා කියන කාරණාව නෙමෙයි. සම්මත්ත නියාමය කියන්නේ සම්මාදිට්ඨිය නෙමෙයි. විචේඥානකන්ති අනුලෝමකන්ති කියන්නේ සම්මාදිට්ඨිය නෙමෙයි. මේ ධහම නිරවුල් කර ගැනීම. නිරවුල් කරගෙන නියම ප්‍රතිපදාව සම්මත්ත නියාමය ඇතර කතා කරන්නේ චක්කු සූත්‍රයේ හැම ශ්‍රද්ධානුසාර ධම්මානුසාර කියනාගෙන සම්මත්ත නියාමයේ වැස ගන්නවා කියලා. සම්මාදිට්ඨිය ඇවිදලා නැහැ අය. සම්මාදිට්ඨිය එන්න සම්මත්ත නියාමයේ වැස ගන්නට ඕන. එතකොට එහෙනම් අර නිරවුල්කම තියෙන්නට ඕනේ. හේතුඵලදහම අනුමේ සකස් වෙන ස්වභාවය ගැන නිරවුල්කම. ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා නැහැ. ඉරවුල්කමත් එක්ක එක පුරුදු කරන් යනවා කියන එකයි ඒ දේශනාව තුළ ඉස්මතු වුණේ. එහෙම නැතුව සම්මාදිට්ඨිය ඇති කරගෙනම කරනවා කියන කාරණාව නෙමෙයි. සම්මාදිට්ඨියට අවශ්‍ය ප්‍රතිපදාව කරන්නට ඕනේ. සම්මාදිට්ඨිය ඇති වෙන්න හේතු වෙන කාරණාවත් එක්ක කරන. එතකොට අර විදිහට අපි දැනගත්ත දැනුම මේ මෙහෙම නිරවුල් කරගෙන පුරුදු කරගෙන යනවා නම් අන්න ඒක සම්මාදිට්ඨිය දක්වාම යන වැඩ පිළිලක් වෙනවා. එතකොට අපි දන්නවා මේක සිදුවෙන ආකාරය. මොකද්ද මේ සිදුවන්නේ? කොහොමද මේක සිදුවන්නේ කියන්නේ? තිරුවන් සර්.
බොහොම පින්සමෙන් නැස්ත තිරුවන් සර්මයි.
මම හිතන්නේ අපේ කාල වේලාව ගොඩක් ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. අපේ දරුවත් මහත්මයා ඉන්නවද?
උතරුවන් සර්ණයි කොපලිමාග බොහොම සාධාරණ වශයෙන් කියවු අපි මොන අද වැඩසටහන් නිමා කරමු. මම ඉතම ගෞරවයෙන් කොපලිමාග මැතිවරණය වෙනුවෙන් කොපලිමාග අද වැඩසටහන් නිමා කරමු. සාකච්ඡාවෙන් අනතුරුව මම ඔබතුමාට චිත්‍ර මාත්මිට සුමති මාත්මිට ජයන්ත මාත්මිට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. උතරුවන් සර්ණයි අවසරයි ස්වාමීන් වහන්සේ මම අස්නිප්තත් තියෙනවා මම වැඩි කතා කරන්නේ.
තෙරුවන් සරණයි. ඇත්තටම අද අපේ මේ ධර්ම සාකච්ඡාවට අපි දැන් බොහොම හුරු පුරුදු අපේ අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සහභාගී වුණා. ඉතින් අපිට බොහොම ගැඹුරු මට්ටමකින් ඒ ධර්මය අපකරේ කරුණාවෙන් පැහැදිලි කරලා දුන්නා. විශේෂයෙන් මේ ආනාපාන සති සූත්‍රයේදී අන්‍ය ශාසනවල ආනාපාන සතියයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතියයි අතර වෙනස තේරුම් ගන්න හුඟක් ඇති පෙන්නුම් කරලා දුන්නා කියලා මං හිතනවා. ඉතින් උන්වහන්සේ අද මේ බොහොම ඊයේ ඇත්තටම කොළඹ වැඩලා බොහොම අමාරුවෙන් අසනීප තත්ත්වෙන් ඉති අද මේ ආපහු යන ගමන් තමයි මේ වැඩසටහනට සම්බන්ධ වෙලා අපි කෙරෙහි බොහෝ කරුණාවෙන් උන්වහන්සේගේ අසනීප තත්ත්වයවත් නොසලකා මේ ධර්මය පැහැදිලි කරලා දෙන්න ඉදිරිපත් වුණේ. ඉතින් අපේ හැමෝම රැස් කරගත්තු පින් අපි උන්වහන්සේට අනුමෝදන් කරමු. උන්වහන්සේට දුක් නිරෝගී භාවය ලැබිලා තව තවත් මේ වගේ ගැඹුරු ධර්ම දේශනා අපට මේ වගේ සරල බසින් තේරුම් කරලා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම මේ පින් අනුමෝදන් වෙලා උන්වහන්සේගේ අසනීප තත්ත්වයන් සුව වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ අවස්ථාව අපිට ලබා දීපු දලුවත් මහත්මයා ඇතුළු මේ ප්‍රශ්න අසමින් මේ සාකච්ඡාවට සහභාගී වුණ හැමෝටම මේ පින් අනුමෝදන් වෙලා නිරෝගී භාවය ලැබිලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔබ වහන්සේට නැවතත් තියමු වෙනනම් ස්වාමීන් වහන්ස අද දවසේ වැඩසටහන අවසන් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම අද දේශනාවට සම්බන්ධ වුණාට පස්සේ මේ සාකච්ඡාවත් එක්ක තිබිච්ච අසනීප තත්ත්වයේ අර දහම් සතරත් එක්ක යම් පමණකට අඩු වෙන්නට ඒක හේතුවක් වුණා. ඉතින් ඇත්තට මේක අපි හරියට ඒ ධර්මයේ තේරුම් ගනිමින් මේක ඔස්සේ අපි සාකච්ඡාවට යෙදෙනවා නම් ඒ දහම් ප්‍රීතියත් එක්ක හැම පැත්තම අපේ ජීවිතයේ සතුටක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාවට සහ සම්බන්ධ වුණ දරුවත් මහත්මයා ඇතුළු මේ පින්වත් සියලු දෙනාටමත් ඒ වගේම මේ සඳහා යොමු කරගපු කවින්ද පොග්ගලගේ මැතිතුමාටත් ඒ වගේම මේ සඳහාමට පහසුතන් සැපයූ නිහාල් රූපසිංහ මැතිතුමා ඇතුළු මේ පින්වත් සියලු දෙනාටම දහම් මැස පහල කරගෙන නිවි සැනසෙන්නට මේ සියලු දේවල් උපකාරයක්ම වේවා කියලා එක සිටින් අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි.
සාදු